ද්විතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ද්විතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ද්විතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
සරණං ගච්ඡාමි.
ද්විතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ද්විතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියංපි සංඝං සරණං ගච්ඡාමි.
තතියංපි සංඝං සරණං ගච්ඡාමි.
තිසරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු උච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු උච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරණික පින්තුනි, මේ පින්වත් හැම දිනම අපි දිගටම කරගෙන යන මේ වැඩසටහන් මාලාවේ අද දවසේදී සහසම්බන්ධ වෙලා මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට උවසග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොට අපිට දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රී සද්ධර්ම සාගරයේ ස්වල්පයක් නමුත් විඩක් නමුත් ශ්‍රවණය කරන්නට. ඒක නිසා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උවමනාවෙන් හැමෝම ධර්මයේ ශ්‍රවණය කරන්නට ආචානං සබ්බුන්ගේ අනතිරත් සංඥා කියන්නේ සබ්බු විශේෂ අනතිරත් සංඥා ප්‍රත්‍යක්ෂ වෙන්නේ සම්පූර්ණ කියන එක. අපි ගිය වාරයේදී කතා කළා. අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනන්ද සියලු සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සංඥාව මොකක්ද කියන එක. ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද, මේ ලෝකයේ ප්‍රශ්නෙහි මහානතෙම සබ්බ සංඛාරේසු සබ්බ සංඛාරේහි සියලු ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගෙන තිනම් සියලු සංස්කාර ධර්මයන්ගෙන් එළෙනවා, හරායති ලැජ්ජා සහගත වෙනවා, ඒ වගේම jigucchati පිළිකුල් කරනවා. මෙන්න මේකයි සියලු සංඛාරේහි අනිත්‍ය සංඥාව කියන්නේ කියලා එතනදි දේශනා කරනවා. ඒ වගේම අපි මේ සූත්‍රයේදීම අපි කලින් මුලින්ම කතා කළ මතක ඇති අනිත්‍ය සංඥාව දෙවෙනි සංඥා පළවෙනිම සංඥාව හැටියට අනිත්‍ය සංඥාවකුත් අපි කතා කළා. එතකොට එතනදී අනිත්‍ය සංඥාව කියලා කතා කළේ රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා ඥානං අනිච්ඡන්ති ඉති මේසු පංචසුපාදාන ඛණ්ඩේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතාන අනිච්ච සංඥා. පංචපාදානස්කන්ධේ උදේවැය දක්ෂමින් වාසය කරන තැන නැතිනම් එතන අනිත්‍ය සාක්ෂාත් කරන අපි එතනදී කතා කළා පළවෙනි සංඥාව හැටියට. ඊට පස්සේ දෙව අපිට කතා කරන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව. මෙතනදී වෙනස් වෙන්නේ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන තැන සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා කියනකොට පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ අපි කතා කරපු අනිත්‍යතාවයේ තමයි අපේ භූමිය මට්ටමින් අපි කතා කරන්න වෙන්නේ. කාම භූමිය සත්‍යය පරියාපන්න උනාය හැටියට. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා කියනකොට රූප අරූප භූමි භේදයකින් තොරව සියලුම සංඛාර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය, කාම රූප අරූප කියන තුන් භූමියම ආවරණය වෙන විදිහට, තුන් භූමියම යටත් වෙන විදිහට අපිට සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව කතා කරන්න වෙනවා. එතකොට අපි සියලු සංඛාර ධර්මයන් කියන එක පිළිබඳව සංඛාර ස්කන්ධය පිළිබඳව අපි කලින් කතා කරා. ඒකෙදී සංඛාර කියන එක ගැන අපි විස්තරාත්මකව කතා කරා. සංඛාරයේ විවිධ අර්ථ වලින් අපිට කතා කරන්න පුළුවන්. අපි ආයෝහන සංඛාරා කියලා විතරක් ගත්තට නිමිති නිමිත්ත සංඛාරෝ පවත්ති සංඛාරෝ උපාද සංඛාරෝ කියලා මේ විදිහට අපිට සංඛාරයේ ප්‍රභේද රාශියක් තියෙනවා කියන එකත් අපි කතා කළා. එතකොට මෙතනදී මේ අද දවසේදී අපිට තියෙන මාතෘකාවේ තියෙන විශේෂත්වය තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සංඥාව. එතකොට සබ්බ සංඛාරේසු කියන එක ග්‍රහ කරනවා අටකතාව තුළදී සියලු සංඛාරයයි කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්, ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් උපන් ධර්මයන්, ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට ලක් වෙනවා. එතකොට එතනදී ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් හේතුපටිච්ච සම්ප්‍රුත්තං හේතුභංගානිච්චති. හේතු ඇතිකල්හිම ඇතිවීමත් හේතු නිරෝධයෙන් වෙන නිරෝධය සාක්ෂාත් කරනකොට ඇති වෙන ලක්ෂණ ටික, ප්‍රකට වෙන ලක්ෂණ ටික තමයි සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා කිව්වේ. එතකොට මේකෙදි අපි මූලික වශයෙන්ම විග්‍රහ කරගන්න අවශ්‍ය වෙනවා දැනුමක් වශයෙන් ගොඩනගා ගන්නෙ නැතුව අපිට අපේ ජීවිතයේ කියන තැනින් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව වටහා ගන්නකොට අපිට ගොඩාගෙන තියෙන සියලු සංඛාර ලෝකයේ පිළිබඳව දැනුමක් ඇති කරගන්නට වෙනවා. ඉන්න තුනේ අපි හැමදාම කතා කරලා තියෙනවා, අපි මතක් කරලා තියෙනවා. රූපය ඇති තැනක, රූපය ගැටෙන තැනක අපිට කතාවක් නුවණක් හෝ දැනුමක් අපිට පවතින්නේ නැහැ. රූපය තියෙන්නේ අර්ථය අපිට කවදාවත් ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට රූපයක් ගැටෙන තැනක ඒ රූපය ඇහෙන් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ පිළිගන්ව යම් සංඥාවක් යම් විඥානයක් අනෝනව නම් අනවන්න තියෙන්නේ. සම්පූර්ණම විඥානන කෘත්‍යයක් තුලයි. එතකොට නැතිනම් මනෝමය සිද්ධියක් තුලයි. රූපේ පවතින ස්වභාවය තමයි දිත්තේ දිට්ඨමත්ත කියන ස්වභාවය, දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියන ස්වභාවය. සුත්තේ සුතමත්තං කියන ස්වභාවය, මුතේ මුතමත්තං කියන ස්වභාවය. ඒක තමයි රූපේ තියෙන රූපේ අර්ථය. හැම වෙලාවකදීම ඇස් හමුවට පැමිණේ අනාත්ම වර්ණ සටහන. අනාත්ම වර්ණ සටහන ඇති තැනක ඕලාරික වශයෙන් තේරුම් ගැනීම පහසු සමන් කියන දේ තමයි ආලෝක. ඒ රූපේට පතිත වුණ ආලෝක පරාවර්තනය වෙන එකයි අපේ ඇහැට පතිත වෙන්නේ. එතකොට ඒකද ආලෝකයක් කියලා ගන්නකෝ. ඒ පතිත වෙන ආලෝක තුළ පුද්ගල භාවයේ පුතා දේවල් දොරවල් ආලෝකයේ තුල අම්මා තාත්තා තිබුණෙත් නැහැ පතිත වෙන්න කලිනොත්. ඒ වගේම පිට වෙලා පතිත වුණාට පස්සේ ආලෝකතාව සම්පූර්ණම අනාත්ම ධර්මතාවයක්මයි මේ ටික තුල තිබුණේ. මේ ආලෝකයේ පතිත වීමක් නැත්නම් එතන අන්ධකාරයේ මිසක රූප පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට රූපය කියලා අපිට ඇහැට ගැටෙන්නේ, ප්‍රසාදය විඳින්නේ හැම වෙලාවකදීම ආලෝක සංඥාවකින්. ආලෝක සංඥාව තුළ නැතිනම් වර්ණ සටහන කියන ධර්මතාවයේ තුළ තිබුණේ නැහැ. වර්ණ සටහන තුළ අම්මා තාත්තා බවක්, දිවල් දොරවල් බවක්. අනාත්ම වර්ණසටහනක් ඇති තැනක අපිට චක්කු ප්‍රසාදයේ බිඳීම නිසා නැතිනම් ඇහි බිඳීම නිසා ඇති වෙනවා වේදනා කියලා දෙකක්. වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් රූපය විඳින, රූපය අරමුණු කරන, රූපය අනුව බැසගත් මේ වේදනාව කියන කාරණාව නෙමෙයි. මෙතන විපාක වේදනාව ගැනයි කතා කරන්නේ. එතකොට ප්‍රසාදයේ විදි නිසා හැදුණු වේදනා සංඥා දෙක මිශ්‍රක පුද්ගලයේ සැප දුක් වශයෙන් විඳින වේදනාවක් මෙතන ඇත්තේ නැහැ. සම්පූර්ණම උපේක්ෂා මට්ටමේ පවතින ඇතිදේ ඇති හැටියට දැනගන්න තැන ඇති වේදනාව ගැනයි මේ. එතකොට මේ වේදනාව නිසා ගන්න අවශ්‍ය නම් අර ස්පර්ශ ආශය කියන එක අනවන්නේ අහපු එළදෙනකට උපමා කරන මේ ස්පර්ශයෙන් එක කොතනගේ ස්පර්ශය නිසා වේදනාවක්මයි හටගන්නේ. ඒ වේදනාව කියන එක තුල ඇත්තේ නැහැ සැප දුක් උපේක්ෂාව. ඒ වේදනාව උපේක්ෂා මාර්ගයක් තියෙනවා. දෙක පිළිබඳවයි මෙහි කිරීම සිද්ධ කරන්නේ. විතක්ක විචාර වශයෙන් නැවත නැවත ඇසුරු කරන්නේ මේ දැනුණු වේදනාවේ ලක්ෂණයමයි. එතකොට මේ වේදනා දෙකම ආහාර කරගෙන වේදනා තිබුණේ නැහැ. ස්පර්ශය නිසා ඇති වුණු වේදනාව කියන දේ ඇති වුණා උපේක්ෂා මට්ටමේයි. උපේක්ෂා සහගත වේදනාවම වේදනාවත්ම වෙනෙහි කළා. ඒක සංඛාරස්කන්ධයයි. ඊට පස්සේ මෙනෙහි කරපු ඒ වේදනාව පිළිබඳ මෙනෙහි කරපු දේම දැනගත්තා. ඒක විඥානස්කන්ධයයි. දැන් මේ ටික තුල කෙලෙස් යතිලා නැහැ. දැන් මේ කෙලෙස් නොයදුණු මට්ටමකදී කෙලෙස් හේතු නොවුණු තැනකදී ඊට පස්සේ පවතින ධර්මතාවය තමයි දැන් දැනගත්ත දෙයට හිතන බව. දැනගත්ත දෙයට හිතන කම අනාත්ම ධර්මතාවයකුයි. ගැටුණ දේ අනාත්ම බවමයි දැනගත්තේ. අනාත්ම බවම දැනගත්ත දේ අරමුණු කරන්නේ දැන් දැනගත්ත දෙයට හිතන්නේ තමන් තුළ ඇති නිර්ණායක තුළ තමන්ගේ හැකියාවටයි හිතන්නේ. ඒ කෙනා ඒ රූපයේ පිළිබඳ ප්‍රතික්‍රියා දක්වන්නේ තමන් තුළ තියෙන තමන්ගේ ඥාන දර්ශනය අනුව තමන්ගේ දර්ශනය අනුව. එතකොට අර ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ රුපියල් 5000ක් කියන එක පොඩි ළමෙක් සහ අපිට පෙන්නකොට පෙනීම පැත්තෙන් දෙන්නටම සාධාරණ සංකතිය. ඒ පිළිබඳව ඇසුරු කරන්නේ අපි පොඩි ළමයා සහ අපේ මනස තුල තියෙන දර්ශනේ, මනස තුල තියෙන දැකීම. එතකොට ඒ සංඛාරය හැම වෙලාවකදීම ඒ රැස් කරගත්ත දෙයට හිතන එක. දැනගත්ත දෙයටයි අනාත්ම බවක් දැනගත්තේ පොඩි ළමයා ළඟටයි මගේ ළඟටයි යන පුත්‍ර වත්තහන කියන තැන. වේදනා සංඥා දෙකක් එනවා කියන තැන අනාත්ම විදිහට පැමිණෙන අනාත්ම ධර්මතාවයමයි දැනගත්තේ. දැනගත්ත දෙයට හිතන්නේ හැබැයි ඒ කෙනකෙනා ළඟ තියෙන දෙයි දැනගත්ත දෙයට හිතන්නේ. දැන් දැනගත්ත දෙයට හිතනවා කෙනකෙනා ළඟ තියෙන දෙයි ඊට පස්සේ සම්පූර්ණම අවිද්‍යා සංඛාර වශයෙන් උපද්දපු වර්තමාන හේතු වශයෙන් නිත්‍ය වශයෙන් යන්න පුළුවන් උපාදාන වශයෙන් අල්ලගත්ත භව වශයෙන් පතිත කරගන්න සුදුසු මට්ටමකට ගත්ත ධර්මතා ටිකකුයි අපි හැමෝම හදාගෙන තියෙන හේතුව. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කාරණා ටික අපි අනාත්ම ධර්මතාවයේ ඇතිතැනක අනාත්ම බව නොදකින අවිද්‍යාව නිසා ප්‍රපංච සංඥාවෙන් ඇසුරු කරනවා තණ්හාමාන දිට්ඨි වශයෙන්. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒක ඇසුරු කරනකොට හැම වෙලාවකදීම තමන් තුල තියෙන දැනුම, තමන් තුල තියෙන සංඛාරය, තමන් තුල තියෙන ක්ලේශය, තමන් තුල තියෙන ආශ්‍රවය දැනගන්නේ බාහිර ඇති බවට, බාහිර තියෙන දෙයක් හැටියට තියෙන කෙනෙක් හැටියට. එතකොට අපිට ගෙවල් දොරවල් අම්මා තාත්තා යාන වාහන හම්බෙන හැම තැනකම ඇති යථා ස්වභාවය, හම්බෙන හැම තැනකම තියෙන යථාර්ථය අන්න ඔය සිද්ධිය තමයි. එතකොට පොදුවේ අරගෙන මේ හැම තැනකටම කතා කරනවා සංඛාර ධර්ම කියලා. මොකද සංඛාරය කියලා කියන්නේ හැම වෙලාවකදීම ලෝකය පිළියෙල කරන තැන. චේතනාහං වික්කවේ කම්මං වදාමි, මහණෙනි මම චේතනාව කර්මයයි කියනවා. චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතලයි කර්මය කරන්නේ සිත කය වචනේ යන සිදුරේ. සිතලමයි කියන්නේ සිතලමයි ක කරන්නේ. එතකොට අපි හැම ක්‍රියාකාරකමක් තුළම ලෝකයේ පිළිබඳව යම්ම දර්ශනයක් අපි ළඟ තියෙනවා නම් ඒ හැම දර්ශනයම අපිට සංඛාරය මත පිළියෙල කරපු සංඛාරය මත ගෙනල්ලා දුන්න සංඛාරය මත ගොඩනගපු ලෝකයක්. සංඛාරය මත ගොඩනගපු ලෝකය වෙනකොට අපිට අපේ හිත ගැන නොදකිනතා හිතේ ඇත්ත නොදකිනතා අපිට සංඛාර ලෝකෙ එළියෙන් හම්බෙනවා බාහිරව හම්බෙනවා. හරියට අපේ මනස වගේ. අපිට කවදාවත් සංඛාර ලෝකෙ කියන තැන හම්බෙන්නේ නැහැ. ලෝකයක්ම හම්බෙනවා. ඇයි අපේ සංඛාරේ පතිත කරලා තියෙනවා එළිය පැත්තට ආශ්‍රවේ පතිත කරලා තියෙනවා එළිය පැත්තට. උපාදාන වශයෙන් වැසගෙන අපි ඒ තුල නැවත නැවත හැසිරෙමින් ජීවත් වෙනවා බාහිර ලෝකයේ තුල. මේක නිසා ලෝකයේ නිත්‍ය සංඥාවකට පත් වෙන නිත්‍ය දර්ශනයකට පත් වෙලා අපිට. නිත්‍ය දර්ශනයකට අපි කොයි වෙලාවකවත් දකින්නේ නැහැ අපි හදාගත් සංඛාර ලෝකයේ පිළිබඳව. අපි හදාගත් සංඛාර ලෝකය කියන තැන යම් කෙනෙක් දකිනවා නම් ඒ දකින සංඛාර ලෝකය කියලා එතන දැක්කොත් දකින කෙනාට සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati සියලුම සංඛාර ධර්මයන්ගෙන් සංඛාර ධර්මයන්ගෙන් පෙළෙනවා. ඒ වගේම ඒකෙදී එයා හිරි ලැජ්ජා බවට පත් වෙනවා. අට්ඨියති. ඒ වගේම හරායති jigucchati පිළිකුල් කරනවා. පිළිකුල් කරනවා. ඒ අපි සංඛාර වශයෙන් හදාගත්ත ලෝකයේ සංඛාරයේ විදිමින් විදින සංඛාරයේ බාහිරට දාලා බාහිර ලෝකෙත් එක්ක සසඳලා බලන මානසික මට්ටමේක කලකිරෙනවා. කලකිරුණොත් තමයි එයාට නොයල් වෙන්නේ. නොයල්ුණොත් තමයි මිදුන්නේ. මිදුනොත් තමයි මිදුනායයි කියන නුවණ ඇති වෙන්නේ. ඒක නිසා මේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක වඩන්න අවශ්‍යමයි. නිවන් දකින්න ප්‍රතිපදාව තුළ හම්බෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක. සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය ධර්මතාවය කියන එක. එතකොට එයාට මූලික වශයෙන්ම දකින්න වෙන එක තමයි සංඛාර වශයෙන් ගොඩනගාගත් සංඛාර ලෝකයේ පිළිබඳව. සංඛාර ලෝකයේ දකිනකොට සංඛාර ලෝකයේ දැකීම තුළයි අපිට ඒකේ තියෙන යථාර්ථය ලෝකයේ ඇති වුනේ මෙතන නේද කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අද අපිට ලෝකේ මම ඉන්නවා මට සාපේක්ෂව ලෝකේ පරිබාහිර පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේක සම්පූර්ණව අපේ හිත මත ගොඩනගාගත්ත දෙයක් කියන දර්ශනය අපිට එළඹ සිටින්නේ ප්‍රකට වෙන්නේ නැහැ. අපිට මේ ලෝකය ආයතන ටිකෙන් හනලා ආයතන ටිකෙන් හොඳට මිශ්‍ර කරලා එකකට එකක් වෙන් කරන්න බැරි පිටි බෝලයක් වගේ පාප බෝලයක් වගේ අපිට හදලා දීලා තියෙනවා. එකකට එකක් වෙන් කරන්න බැරි විදිහට මේ එකකට එකක් වෙන් කරන්න බැරුව හදලා දීපු මේ සිද්ධිය තමයි අද අපිට වෙන් වශයෙන් දැකලා සංඛාර ලෝකය කියන තැන අවබෝධ කරගන්න වෙන්නේ. සංඛාර ලෝකය කියලා කිව්වේ අපි හැමදෙනාගෙම යම්ම භෞතික වශයෙන් ලෝකේ තියෙනවා කියලා තියෙන බවට එළඹ සිටින මට්ටමක් තියෙනවා නම් මෙන්න මේකයි සංඛාර ලෝකය. සංඛාර ලෝකය තුල රැවටෙන අපිට මේක මහදයක් නොවුනට ආර්ය දර්ශනයට සාපේක්ෂව මේක බොහොම උමතු බවක්. අද දවසේදී ඔබ පිරිසක් මැදදී ඔබට මානසික රෝගයක් තියෙනවා කියන එක කියන්න පැකිලෙනවද? එහෙම නැත්තම් පැකිලෙන්නේ නැතුව ලැජ්ජාවක් ඇති නොවි කියන්න පුළුවන්කම තියෙනවද? අපිට මානසික රෝගයක් තියෙනවා. අපිට මානසික රෝගය අපේ ජීවිතයට බලපානවා කියන එක අපිට කෙනෙක් ඉස්සරහා කියන්න, තව කෙනෙක් එක්ක කතා කරන්න ඇත්තටම ලැජ්ජයි. අපිට මානසික රෝගයක් තියෙනවා නම් මානසික රෝගය තුළ අපි පෙළෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ වගේම අපි මානසික රෝගයේ තුල ලැජ්ජාවට පත් වෙනවා. මානසික රෝගයේ තුල අපි පිළිකුලට පත් වෙනවා. මේ සංඛාර වශයෙන් ගොඩනගා ගන්න සංඛාර ලෝකයේ කියන තැන අපිට පවතින්නේ මානසික වශයෙන් ගොඩනගාගත් උමතු භාවයක්ම තමයි. මම ඔකෙදි මතක් කරන උදාහරණයක් තමයි අපේ සේනාසනේ දෙනව එක මානසික රෝගී මහත්මයෙක්. මේ මානසික රෝගී කෙනා හිතාගෙන ඉන්නේ ඒ කෙනා ආරක්ෂක ලේකම් කියලා. ඉතින් මානසික රෝගී කෙනා ආරක්ෂක ලේකම් කියලා හිතාගෙන අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ ආරක්ෂක ලේකම්ට තියෙන ප්‍රශ්න ලියුම් ගහගෙන ඇවිල්ලා ඒ ලියුම් ටික පෙන්නලා මම ආරක්ෂක ලේකම් මට මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා රටේ මේ වගේ බොහොම බරපතල ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න ගොඩාක් මට තියෙනවා එයාට ආරක්ෂකලේ එයාට ඇත්තටම එයාගේ ලෝකෙට ගිහිල්ලා අපි බැලුවොත් එයාගේ මනසට ගිහිල්ලා බැලුවොත් ඇත්තටම එයාට ආරක්ෂක ලේකම් එයාට ඒ විදිහම ප්‍රශ්න රාශියක් එයාගේ ලෝකෙ තුල එයාට විසඳන්න තියෙනවා ඒ වගේම එයාට තව ආරක්ෂක ලේකම්ටත් එහාගේ ප්‍රශ්නයක් තියෙනවා ගෙදර අය මට යන්න දෙන්නේ නැහැ මේ ප්‍රශ්න ටික විසඳන්න මම ආරක්ෂක ලේකම් වෙලා ගෙදර අය යන්න දෙන්නේ නැහැ මට ප්‍රශ්න ටික විසඳන්න දැන් ආරක්ෂක ලේකම් යම්තරමක් ප්‍රශ්න ගැටළු වලින් පීඩා විඳිනවා නම් ප්‍රශ්න ගැටළු තුළ ආරක්ෂක ලේකම් පීඩණයට ලක් වෙනවා නම් ඒ පීඩණය ඔහුට ඒ විදිහටම ලැබෙනවා. ඔහු ඒ විදිහටම ඒක විඳිනවා. එතකොට මේ මානසික රෝගිය දිහා බලනකොට මටත් හිතුන දේ තමයි අපේ උමතු බවත් අපේ රෝගයත් මේ මට්ටමත් එක්ක වෙනසක් නැහැ. චේතනාවෙන් පිළියෙල කරපු චේතනාවෙන් සකස් කරලා දුන්න ලෝකයක් එක්ක ගනුදෙනු කරන අපිට හැම වෙලාවකදීම හිතේම පවතින ආශ්‍රවමකින් ගෙනල්ලා දෙන ධර්මතා ටිකක්මයි දැනගන්නේ. අනාත්ම සංඥාවක් දැනගෙන දැනගත්ත අනාත්ම සංඥාවට හිතලා හිතන දේ දැනගන්නවා. හිතනදී දැනගන්න තැනකදී අපි සංඛාරයමයි ඇසුරු කරලා තියෙන්නේ. සංඛාරයම ඇසුරු කරන සංඛාරයම මෙහි කරගත්ත අපි තුලම තියෙන ධර්මතා ටික ඇසුරු කර කර හිතාගෙන ඉන්නවා එළියේ තියෙන දේ ඇසුරු කරනවා කියලා. හිතේම පවතින සංඛාරයත් එක්ක ගනුදෙනු කරන මම හිතාගෙන ඉන්නවා අක්කොච්චි මං අවති මං අහවල් මිනිසයා මට අද පෑන්නා. අහවල් මිනිසයා මට මෙහෙම මෙහෙම කිව්වා. අහවල් මිනිසයා මට බොහොම හොඳට කතා කළා. අහවල් මිනිසයා මට නිඳා කළා. අහවල් මිනිසයා මට ප්‍රශංසා කළා. මේ කෙනා මට බොහොම කැමති. මේ කෙනා මට බොහොම අකමැති. අපි සම්පූර්ණම අපි තුල තියෙන මනෝමය සංකල්පයක් තුල සංඛාරයක් තුල අපි ගොඩනගාගෙන ඉන්න ඒ පුද්ගලයාත් ඇත්ත කරගෙන අපිවත් ඇත්ත කරගෙන ඒ තුල තියෙන කාරණා ටික තුල අපි සම්පූර්ණ මුලා වෙලා ඒක ඇත්ත කරගෙන ජීවත් වෙනවා. අර මානසික රෝගී කෙනා මම ආරක්ෂක ලේකම් කියලා යම් විදිහකට හිතුවනම් යම් විදිහකට කල්පනා කරා නම් ආරක්ෂක ලේකම් කියන බාහිර ආරක්ෂක ලේකම්කම එයාගෙන් සම්පූර්ණ පරිබාහිර වුණා. ඒක යාට තියෙන තැන නෙමෙයි යාට අයිති තැන නෙමෙයි ඒක වෙනමම කෙනෙකුට තියෙන දෙයක්. නමුත් එයා ආරෝපණය කරගෙන ඉන්න මම ආරක්ෂක ලේකම් කියලා. ඒ වගේම දකින්න රූපේ දකින අපි කෙනෙක් ගැන කල්පනා කරන අපි ඒ කෙනා ගැන හිතන්න පුළුවන්කම තියෙන අපි අතර ආරක්ෂක ලේකම් කියලා එළියේ ඉන්න ආරක්ෂක ලේකම් තමයි තමන් කියලා ආරක්ෂක ලේකම්කම තමන් කෙරෙහි ආරෝපණය කරගත්ත මානසික රෝගියයි අතර කිසිමම වෙනසක් නැහැ. මොකද දෙන්නම කරලා තියෙන එකම සිද්ධිය. එයා තමන්ට අයිති නැති ආරක්ෂක ලේකම්කම තමන් කෙරෙහි ආරෝපණය කරගෙන ආරක්ෂක ලේකම්ගේ දුක විඳලා තියෙනවා මම ආරක්ෂක ලේකම් කියන සැප විඳලා තියෙනවා. ඒ වගේම අපි රූපේ කෙරෙහි කවදාවත් අපිට හම්බ වුණේ නැති කවදාවත් දැනගන්න බැරි හිතන්න බැරි රූපය ගැන හිත හිත අපි ඒ කෙනා බොහොම හොඳයි, ඒ කෙනා මට බොහොම කැමතියි, නැතිනම් ඒ කෙනා මට මෙහෙම මෙහෙම බැන්නා, ඒ කෙනා මට මෙහෙම මෙහෙම කිව්වා කියලා තව කෙනෙක් ගැන හිතනවා අපි ළඟම තියෙන ධර්මතා ටික මෙනෙහි කර කර. හැම වෙලාවකදීම අපි අපේ මනස තුලයි මේ කාරණා ටික ඇති වෙන්නේ. ඒකයි මොන විදිහේ දෙයක් කරන්න ගියත් අපිට කර්ම රැස් වෙනවා. තව කෙනෙකුට බනින්න ගියත් අපිට කර්ම රැස් වෙන්නේ, තව කෙනෙකුට ගහන්න ගියත් අපිට කර්ම රැස් වෙන්නේ. හේතුව පුද්ගල භාවයේ අපි තුල ගොඩනගාගත්තක නිසා. එතකොට මේ සිද්ධිය යම් කෙනෙක් දැක්කොත්, මේ සිද්ධිය තමන්ගේ දර්ශනයක් කරගෙන සහ මුලින්ම මේ දර්ශනය අවබෝධ කරගත්තොත් ඒ කෙනාට සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati සියලුම සංඛාර ධර්මයන්ගේ අට්ඨියති. එයා පෙනෙනවා සියලු සංඛාර ධර්මයන්ගේ මේ සංඛාරප්‍ය මත හදාගත්ත මේ ලෝකේ නිසා එයා පෙනෙනවා. ඒ වගේම හරායති ලැජ්ජාවටපත් වෙනවා, jigucchati පිළිකුල් කරනවා ලෝකේ රූපයේ හේත ප්‍රණීත වශයෙන් අරගෙන කවදාවත් හම්බ නොවුණු රූපය ඈඳගෙන රූපයත් එක්ක ගනුදෙනු කරන අපි හරියට චරිත ආරෝපණය කරගෙන සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක් වගේ. අවුරුදු 50ට අපි ජීවත් වෙන්නේ පුංචි ළමයි ටිකක්, සමහර විට හොරත් ඒ පුංචි ළමයමයි, සමහර විට පොලිස් කාර්යයත් ඒ පුංචි ළමයමයි. හොරත් ඒ ළමයා, පොලිස් කාර්යයත් ඒ ළමයම වෙනවා වගේ අපිට ලෝකයේ තුල ඒ ඒ චරිත, ඒ ඒ ලක්ෂණ, ඒ ඒ මානසික භාවයන් ආරෝපණය කරගෙන අපි අපිට ගොඩනගා ගන්නවා. එළියෙන් හොඳ කෙනෙක් අපිට දකින්න, නරක කෙනෙක් එළියෙන් දකින්න, එයා නරකයි කියන පුද්ගල භාවය අපි තුලම තියෙන ධර්මතා ටික නිරීක්ෂණය, අපි තුලම තියෙන ධර්මතා ටික කෙලෙසි, අපි තුලම තියෙන සංඛාරයේ මෙනෙහි කරලා ඒක පතිත කරනවා බාහිර රූප ආයතනයේ මතට පතිත කරලා නරක පුද්ගලයෙක් හදා ගන්නවා. ඒ වගේම හොඳ පුද්ගලයෙක් හදා ගන්නවා. නමුත් කල් කිසිම දවසක රූපායතනයේ තුල තිබුණේ නැහැ හොඳ බවක් හෝ නරක බවක්. රූපායතනයේ තුල හොඳ බවක් හෝ නරක බව තිබුණොත් එහෙම නරකයි කියන මිනිස්සයා තව කෙනෙකුට කල් කිසිම දවසක හොඳ වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දේශපාලන චරිතයක් ගත්තොත් දේශපාලන චරිතය කෙනෙක් බොහොම හොඳයි කියනවා, කෙනෙක් බොහොම වටිනා මිනිස්සෙක් කියලා කියනවා. කෙනෙක් මහ හොරෙක්, මහ නරක මිනිස්සෙක් කියලා කෙනෙක් දෝෂාරෝපණය කරනවා, කෙනෙක් බනිනවා, දොස් කියනවා. කෙනෙක් බනින දොස් කියන තැනත් කෙනෙක් ಗುಣ කියන ප්‍රශංසා කරන තැනත් මේ නානත්වයේ ඇති උනේ කිසිම දවසක රූපායතනයේ මත නෙමෙයි. දේශපාලඥයාගේ රූපේ ෆොටෝ එකක් දිහා බලලා, ෆොටෝ එක දිහා බලලා තමන් තුල ඇති කරගත්ත සංඛාර නිමිත්තත් එක්කයි තමන් හැමදාම ගනුදෙනු කරලා තියෙන්නේ. කවදාවත් දේශපාලඥයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් පත්තරෙත් තියෙනවා දේශපාලඥයාගේ ෆොටෝ එක. ඉන්තූරෙකුත් තියෙනවා අපි ළඟ ඒ දේශපාලඥයාගේම. ජීවියෙකෙත් යනවා ඒ දේශපාලඥයා ගැන විස්තර. ඒ වගේම අපේ ඇස් හමුවට ඇවිල්ලත් ඉන්නවා ඒ දේශපාලඥයා. දැන් කොයි දේශපාලඥයාද ඔබට විඳින්න පුළුවන්, ඔබට දැනගන්න පුළුවන් කොයි දේශපාලඥයාද? ජීවියෙකේ කියපු පත්තරේ ෆොටෝ එකේ දැකපු දේශපාලඥයාද? එහෙමත් නැතිනම් මේ ඇවිල්ලා ඉන්න දේශපාලඥයාද? මේ කොයි දේශපාලඥයාද විඳින්න පුළුවන්? කොයි දේශපාලඥයාද ඇත්ත දේශපාලඥයා, ඇත්ත පුද්ගලයා? ඇවිල්ලා ඉන්න කෙනා ඇත්තයි කිව්වොත් ටීවී එකේ ගියේ එයා නෙමෙයි. ටීවී එකේ ගිය ඇත්ත කෙනා වුණොත් ආවේ එයා නෙමෙයිද? ටීවී එක ඇත්ත වුණොත් පත්තරේ හිටපු එක බොරුවද? හැම වෙලාවකදීම බාහිර භෞතිකව ප්‍රත්‍ය ධර්මතා ටිකේ වෙනස් බවක් නානත්වයක් තියෙන්න පුළුවන් දේශපාලඥයව හදපු. නමුත් බාහිර ප්‍රත්‍ය ධර්මතා ටිකක් ඇති තැනක දේශපාලඥයෙක් නොවුණු කොටස් ටිකක් ඇති තැනක අනාත්ම ධාතු ස්වභාවයක් ඇති තැන තැනක අපි හදාගත්ත මානසික පසුබිම තමයි, හදාගත්ත ස්වභාවය තමයි අපේ මනස තුළ මේ අහවල් දේශපාලඥයයි කියන එක. සම්පූර්ණම දේශපාලඥ බව ඇති කරගෙන තියෙන්නේ මේ මිනිස්යාගේ හොඳ හෝ නරක ඔක්කොම ඇති කරගෙන තියෙන්නේ අපි අපේ මනස තුළ. හදිසියේ ඒ විදිහම රූපයේ තියෙන වෙන මිනිසෙක් වුණොත් අපි කතා කරපු සිද්ධිය ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද? ඒ විදිහම රූපේ තියෙන තව කෙනෙක් වුණොත් සම්පූර්ණම අපිට තේරෙනවා අපි මේ දේශපාලඥ මේ අහවල් කෙනා කියලා හිතාගත්ත මේ සම්පූර්ණ සිද්ධියම වැරදි කියලා. නමුත් රූපේ දේශපාලඥ වුණොත් අපි කාටත් ඒක බොරුවක් වෙන්න බෑ කවදාවත්. නමුත් අනාත්ම බවමයි රූපේ ලක්ෂණය. අනාත්ම ලක්ෂණය, රූපේ අනාත්ම ලක්ෂණය ඇති තැනක දේශපාලඥයෙකුයි කියන ආත්ම බව ඇති කරගත්තේ, ආත්ම සංකල්පනාව ඇති කරගත්තේ අපි අපේ මනස තුල. එතකොට මනස තුල හදාගත්ත දේශපාලඥයත් එකයි අපි ඇලීම් ගැටීම් නින්දා ප්‍රශංසා කරන්න පෙළඹුණේ. මනස තුල හදාගත්ත දේශපාලඥයත් එකයි අපි එතකොට මේ කර්ම ටික සකස් කරගෙන තියෙන්නේ. දේශපාලඥයෙක් නැති තැනක දේශපාලඥයා හදාගත්ත අපේ මානසික මට්ටම, ආරක්ෂක ලේකම් කෙනෙක් නැති තැනක ආරක්ෂක ලේකම්ව හදාගත්ත මානසික රෝගියත් අතර වෙනසක් ඇත්තේ නැහැ. මෙන්න මේ සංඛාර ලෝකයේ කෙනෙක් දැක්කොත් සංඛාරයෙන් චේතනාවෙන් පිළියෙල කරලා සකස් කරලා දුන්න මේ ස්වභාවය දැක්කොත් අන්න ඒ කෙනා කලකිරෙනවා, පිළිකුල් සහගත වෙනවා. ඒ කෙනා මේ සංඛාර ලෝකයේ තුල පෙළෙනවා. ඒ කෙනාටයි එතකොට මිදෙන්න හේතුව තියෙන්නේ. එයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක්ක මේක උමුතු බවක් කියලා. ඒකයි කියන්නේ පුතඥයි කියන එක කියන්නත් ලැජ්ජ වෙන්න ඕනේ අපි. මට පිස්සු කියන්න ලැජ්ජ වෙන්න ඕනේ වගේම මම පුතඥයි කියලා කියන්නේ මමත් ඒ මානසික රෝගී කියන එක. ඒ මානසික රෝගී භවෙන් මිදෙන්න තමයි ලෝකෝත්තර දර්ශනය පෙන්වන්නේ. ලෝකයා රූපය අල්ලගෙන ගහමරා ගන්නකොට ඇලෙනකොට, සද්දේ ආරම්භය ඇලෙනකොට ගහමරා ගන්නකොට, ගන්ධේ රසයේ ස්පර්ශය ආරම්භය ඇලෙනකොට ගහමරා ගන්නකොට, ආර්යයන් වහන්සේලාට පේනවා, ditthi සම්පන්න පුද්ගලයන්ට පේනවා ලෝකයා සම්පූර්ණම මානසික රෝගීන් පිරිසක් වගේ. ලෝකයාම මුළු එක ආනතයකට, එක පැත්තකට නැඹුරු වෙලා, එක පැත්තකට ගහගෙන යනවා, ගලාගෙන යනවා. කාටවත් හිතෙන්නේ නැහැ මේ දේ වැරදි කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. මෙන්න මේ සංඛාරයේ ස්වභාවය යම් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට අවබෝධ කරගන්න අවශ්‍ය පවත්‍ය යුතු සංඥාව තමයි පෙන්නේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති ජිගුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. දැන් මේකෙදී ප්‍රායෝගිකව සංඥාවක් විදිහට අපි අපේ ජීවිතේට මේක යොදාගන්නේ නැති වෙනකන්, ප්‍රායෝගිකව අපේ ජීවිතේට මේ සංඥාව හේතු කරගන්නේ නැති වෙනකන් අපිට මේක දකින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා මූලික වශයෙන්ම සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාව වඩන්න නම් අපි සංඛාරය කියන තැන අවබෝධ කරගන්න ඕනේ. මේකෙදි විග්‍රහ කළ යුතුයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියනකොට රූප අරූප භූමි මට්ටම තුලත් අපිට සංඛාරය තුල ලෝකය හදාගෙන, සංඛාරය තුල ලෝකෙ පිළියෙල කරගෙන දුක හදා ගන්න හැටි. නමුත් මම මෙතනදී අදාළ කරගන්නේ අපේ කෙලෙස්ෙ මට්ටමට, අපිට පවතින ආශ්‍රවේ මට්ටමට සබ්බ ලෝකික සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන තැන. එතකොට අපිට සියලු සංඛාරය පිළියෙල කරලා තියෙන්නේ රූපය අසුරු කරගෙන. ඒක නිසා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා සියලුම සංඛාරයන්ගේ අනිත්‍ය කියනකොට අපි දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම අවබෝධ කරගෙන ඉන්න ඕනේ සබ්බ සංඛාරේසු. සබ්බ සංඛාරේ සියලුම සංඛාරයන් ගෙන්ගෙන දුන්න දේ මොකද්ද? අපිට සංඛාරයෙන් තොර ලෝකයක් දැනගන්න පුළුවන් කමක් නැති වෙන්න ඕනේ. මේකෙදි කාරණා දෙකක් දකින්න ඕනේ. එකක් තමයි සංඛාරය කියලා කියනකොට සබ්බ සංඛාරය කියලා කියනකොට හැම වෙලාවකදීම කර්ම මට්ටම සහ විපාක මට්ටම කියලා දෙකක් තියෙනවා. විපාක මට්ටමේ තියෙන ලක්ෂණය තමයි ජීවිතේ වෙලා ජීවත් වෙන්න වැහිලා. ඒක පේන්නේ නැහැ. ජීවත් වෙන්න වැහිලා ජීවිතේ වෙලා පේන්නේ නැහැ. හැමදාම අපිට ප්‍රකට අපි කරන දේ අපේ ජීවිතේ කියන තැන අපිට ප්‍රකට නැහැ. කාටවත් ජීවිතේ කියන්නේ මොකද්ද, ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියන එක ප්‍රකට නැහැ වගේ ජීවිතේ කියන තැන කාටවත් ජීවිතේ වූ ස්කන්ධ ටික හම්බෙන්නේ නැහැ. අපිට ප්‍රකට ජීවත් වුණ කෙනා කරන දේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙයි. ජීවත් වෙන කෙනා තමයි රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ සුවඳ විඳින්නේ, මේ කය පරිහරණය කරන්නේ, මේ ශරීරයේ වැඩ කරන්නේ ජීවත් වෙන කෙනාගේ කියලා කියන්න පුළුවන්. දැන් ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ තුන ජීවිතේ විස්තර කරාද කවුරුත්? නෑ. ජීවිතේ කතා කරේ නෑ. අපි ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ ටික කුයි කතා කරන්නේ. එතකොට ජීවත් වෙන කෙනාගේ ලක්ෂණ ටික කතා කරනවා වගේ අපිට හැම වෙලාවකදීම විපාක සංඛාරේ විපාකයේ කියන තැන ගෙනල්ලා දුන්න තැන සකස් කරපු තැන අපේ ජීවිතේ වෙලා එතන නුවණක් විතරයි කතා කරන්න පුළුවන්, පවත්වන්න පුළුවන්. ජීවිතේ දැනගන්න තියෙන්නේ අපිට නුවණින් අර්ථයකින් විසක කවදාවත් ජීවිතය ගැන වෙන දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ විස්තර කතා කරන්න. ඒ වගේ අපිට හැම වෙලාවකදීම ජීවිතයේ උඩතට වැහිලා අපිට ජීවිතයේ උන සංඛාරේ නැතිනම් විපාක මට්ටම ආවරණය වෙලා විපාක මට්ටම වැහිලා අපිට ප්‍රකට වෙන්නේ අපි කරන තැනකින් ජීවත් වෙන කෙනා කරන ලක්ෂණ ටික වගේ අපිට ප්‍රකට වෙන්නේ හැම වෙලාවකදීම අපි ගොඩනගා ගත්ත තැනකින්. අපිට හැම වෙලාවකදීම ජීවත් වෙන කෙනා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරනවා වගේ අපිට හැම වෙලාවකදීම ආත්ම භාවයේ කියන දේ නැතිනම් සංඛාරය කෙරෙහි ඇති කරගත්ත නව කර්ම මට්ටමින් තමයි අපිට ලෝකයේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. විඨින මට්ටමෙන්නේ අපි මේ දැනගන්නවා කියන දේ කතා කරන්නේ. අද බය වෙන්න දෙයක් නැහැ. අපි රූපේ දකිනවා කියලා රූපේ ගැන කතා කරන්නේම රූපේ දැනගන්න මට්ටම තුල ඉඳලා. සද්දයක් ඇහෙනවා කියලා කියන්නේම අපි සද්ද දැනගන්න මට්ටමට ගිහිල්ලා ඉවර වෙලා. ගන්ධයේ රසයේ ස්පර්ශයේ දැනගන්නවා කියලා කියද්දක් දැනෙනවා කියලා කියන්නේ අපිට ඒක පිළිබඳව නව කර්ම මට්ටම සකස් කරගෙනමයි. හොඳට බලන්න, පේන්නේ ගෙදරමයි, පේන්නේ වාහනේමයි, පේන්නේ පුද්ගලයෙක්මයි, ඇහෙන්නේ අම්මගේ සද්දෙමයි, දුව පුතාගේ සද්දෙමයි, අපි අඳුරන මිනිස්සෙක්ගේ සද්දෙමයි, කුරුල්ලෙක්ගේ සද්දයක්මයි ඇහෙන්නේ. අපිට සද්ද රූපෙම ඇහිලා රූපේ කෙලින්ම රූපෙම දැකලා රූපෙම දැනගෙන ඉන්න කෙනාවම දැනගෙන ඊට පස්සේ කෙලින්ම සුවඳ ගඳ සුවඳක්මයි මල් සුවඳක්ම ඇවිල්ලා ඒ වගේම ආහාර රසයක්ම අපිට දැනිලා කෙලින්ම පුටුවක් බිම පැදුරක් ඒ ස්පර්ශයේ ස්පර්ශ වෙලා අපිට එතකොට හැම වෙලාවකදීම අපිට දැන් මේ විපාක ටික කියන ජීවිතය කියන තැන අපි වෙන් කරගෙන නැහැ. ජීවිතය කියන තැන සහ නව කර්ම කියන මේ මට්ටම් දෙක දෙපැත්තට කරගෙන මේ මට්ටම් දෙක වෙන් කරගෙන නැහැ. ඒක නිසායි අපිට අම්මවම දකින්න පුළුවන්කම තියෙන්නේ. දුව පුතාවම දකින්න පුළුවන්කම තියෙන්නේ. දුව පුතා කතා කරන දේම අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා සබ්බ සංඛාරේහි කියලා කියනකොට එතනදී සංඛාර ලෝකයේ දැනගන්නකොට දැනගන්න වෙන්නේ හැම වෙලාවකදීම සංඛාරයේ මත දුව පුතා හම්බෙන තැන. සංඛාරයේ මත දුව පුතාගේ සත්‍ය කොට නගාගත්ත තැන. සංඛාරයේ මත අනාත්ම රූපය ආත්ම කරලා දකින මාන එතකොට අපිට විපාකතර මම කලින් කියපු නව කර්ම මට්ටම කියන දෙක දෙපැත්තට කරලා වෙන් වෙන වශයෙන් දකින්න සිද්ධ වෙලා තියෙනවා. නව කර්මය මට්ටමේදී තමයි හැම වෙලාවකදීම විපාක මට්ටමේදී නැතිනම් දැනගත්ත දෙයට හිතන තැන හිතනවා කියන තැනින් තමයි සසරද නිවනද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ. දැනගත්ත දෙයට හිතනවා කියන එක ළඟින් ඒ ගේට් එක ළඟින් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මම මේ ආරම්භණයේ තුලින් සසරට යනවද නිවනට යනවද කියන එක. දැනගත්ත දෙයට අපි හිතන්නේ අපි ළඟ තියෙන දර්ශනෙන් නම් අපි ළඟ තියෙන ධර්මතාව ටිකෙන් නම් ඒක ගෙනල්ලා දෙන්නේ එළියේ තියෙන දේ ගැන හිතනවා කියන තැන නම් දැනගන්නේ. එහෙනම් අන්න අපි සසරට යන්න හේතුව හදාගත්තා. ඒ වගේම අද අප ප්‍රකට කරනවා නම් වඩනවා නම් මෙතන පවතින සංඛාර ලෝකයේ අවබෝධ කරගන්න. එතකොට අපිට අන්න නිවනට යන පාර ප්‍රකට කරගත්තා. මේකේදී දකින්න එපා මේ කතා කරන දර්ශනය එක පාරම මේක අහගත්ත පමණින් මේ දැන් අපේ ජීවිතේ වෙලා සම්පූර්ණම මේක නිට්ටේ වෙලා මෙතනට එයි කියලා. කවදාවත් මේක නිත්‍ය වෙන්නේ නැහැ ජීවිතේ වෙලා එකපාර අපිට සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒක වැඩි යුතු දර්ශනයක්. අනිත් ලෝකේ හැම දෙයක්ම කාමාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා. අපි හැම දෙයක්ම මේ වෙලාවේදී රැස් කරගන්න එකයි කරන්නේ. නමුත් මෙතනදී තියෙන රැස් කර ගැනීමක් නෙමේ ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා. ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් එතකොට දැන් අද අපි මේ දේශනාව තුළද යම් වැඩිමක් අපේ මනසේ ඇති වෙනවා නම් මේ ධර්මතාවයේ දකින යම් දර්ශනයක් යම් විඥානයක් ඇති වෙනවා නම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඒ ප්‍රඥාව අපිට ලෝකෝත්තර දර්ශනයයි කියලා කියන්නේ නැති වෙන දෙයක් විපාකයේ පිණිස පවතින දෙයක් නෙමෙයි. හැම වෙලාවකදීම විපාකයේ ගැන නව කර්ම මට්ටම දැනගෙනම නව කර්මය ඇති කරගෙන නම ආදාම් විදකින්නදී මේ සකල තුන ක්‍රිකට් ගහන කෙනෙක් අපි ක්‍රිකට් ගහන්න ගියා වගේ දක්ෂ පිටිකරුවෙක් යන්න ඕන තැනට අපි ක්‍රිකට් ගහන්න ගියා වගේ පැයට කිලෝමීටර් 140 විතර වේගයෙන් බෝලයක් පන්දුවක් එනකොට ඇස් දෙක පියාගෙන බැට් එක වනනවා වගේ අපිට හැම වෙලාවකදීම වේගින් අරමුණු නානත්වයක් එනකොට ආයතන හයෙන්ම අරමුණු එනකොට අපි අරමුණ ඇවිල්ලා අරමුණට හිතලා හිතපු දේ අරමුණ දැනගෙන දැනගත්ත දේට හිතලා හිතන දේ දැනගත්තට පස්සේ තමයි අපිට මේක රැවටිලා ඉවර වුණාම තමයි නුවණ එන්නේ මම මෙතන රැවටුණා කියලා. ගහලා ඉවර වෙලා නුවණ දැක්ක වගේ ආ බෝලේ ගියේ මෙහෙටයි කියලා දැක්ක වගේ බැට් එක වඩනකොට ගියේ මෙහෙටයි කියලා පස්සේ දැක්ක වගේ අපි දකින්නේ හැම වෙලාවකදීම රූපේ ආවටත් පස්සේ දැනගත්තටත් පස්සේ. හැබැයි මෙහෙම බලනකොට මේක ලෝකෝත්තර දර්ශනය තුළ පුරුදු කරන්න මෙයාට පුරුදු කරන එක ලක්ෂණයක් බෝලේ එනකොටම දකින්න. ඒ වගේ අරමුණ එනකොටම දකින මට්ටමට ගන්න තමයි අපිට ප්‍රතිපදාව තියෙන්නේ. කෙනෙක් මේක වඩලා පුරුදු කරලා අත්මහැර කරොත් අත්නහර කිරීම තුළ එයාට යම් දවසක පුළුවන් නම් පෙරපසු නැතුව මේ කාරණාව අවබෝධ කරගන්න අන්න ඒ මට්ටම තමයි ප්‍රතිඵලය නැතිනම් ඵලයේ වෙන මට්ටම වෙන්නේ. පෙරපසු නැතුව අවබෝධ වෙන මට්ටම. එතකොට රූපය හම්බෙන රූපෙ දෙවෙනි පාර මතක් කළා නෙමෙයි. එයාට පෙරපසු නැතුවම රූපය අවබෝධ වුණා ඒ වෙලාවේදී. අපි කිව්වොත් එකපාර අපි ඉන්න තැනකට රතිඤ්ඤයක් දැම්මොත් ලොකු සද්දයක් ඇහුණොත් එතනදී අපි ගැස්සිලා යයි. නමුත් මේ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ සියුම් මට්ටමේදීවත් එතනදීවත් ගැස්සෙන්නේ නැහැ. මොකද එයාට ඒ සියුම් තැනදී නොවනයි ඒ සද්ද ඇහෙනකොටම ඒක නිසා මෙහෙ හැදෙන හදාගත්ත දර්ශනයක් කියන එක එයාට ප්‍රකටයි. එයාට ඒ සද්දේ එන්නත් කලින් සද්දේ සද්ද මාත්‍රයක් පමණක් වෙලා සද්ද මාත්‍රයේ ඇති තැනක සද්දේ දැනගන්නවා කියන සද්ද මාත්‍රයක් ඇති තැනක වේදනා සංඥා දෙකක්ම සංකාරයෙන් දැනගන්නවා කියන මේ දර්ශනය ගෙනල්ලා දීලා දෙන ස්වභාවයකුයි තියෙන්නේ. පණිවිඩය පවරන්නේම සමත විපස්සනා කියන දෙන්නගෙන් තමයි නගර හිමියට මේ පණිවිඩය පවරන්නේ. කොයි වෙලාවකවත් අවිද්‍යාව බව තණ්හා දෙකට දීලා නැහැ පණිවිඩය පවරන්නේ. අද අපිට අවිද්‍යාව බව තණ්හා කියන දෙන්න තමයි පණිවිඩය අරගෙන එන්නේ සිව්මන්සලේ නගර හිමියට පණිවිඩය පවරන්න. පණිවිඩය පවරලා ඉවර වුණාට පස්සේ නගර හිමියා යනකොට තමයි අපිට නුවණක් එන්නේ. නගර හිමියා එළියට යනකොට තමයි, ගියාට පස්සේ තමයි නුවණක් එන්නේ. අර ආපු අවිද්‍යාව භව තණ්හා දෙක හදාගත්තට පස්සේ තමයි නුවණක් එන්නේ වැඩේ වැරදුයි කියලා. එතකොට වැඩේ වැරදි කියලා මේ දකින්න දර්ශනය නිසාම අපි හදන්න පුරුදු වෙනවා සමත විපස්සනා දෙකට ඉඩ සලසලා දෙන්න පුරුදු වෙනවා. එතකොට ටික ටික මේක ප්‍රකට කරන්න එකපාර අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් අපේ හිතට ප්‍රකට වෙනවා මේ වඩන එක තුල සමත විපස්සනා කියන දෙදෙනටයි මේ පරිවිදේ පවර්ලා දී යුත්තේ කියන එක අපිට හැම වෙලාවකදීම ප්‍රකට වෙනවා. එතනදී මේ පින්නතුන්ටම ප්‍රකට ඇති යම් විදිහකින් තමන්ගේ ජීවිතයේ දිහාම ආපහු හැරිලා බැලුවොත් සෙල්ලම් ගන්නකොට තිබුණ මනසක්. දැන් මේ දර්ශනය අහනකොට තමන්ට වැටහෙන මනසක් දිහා ආවර්ජනා කරලා බැලුවොත් හැරිලා බැලුවොත් තමන්ට පෙනේ ඉස්සෙල්ලා බොහොම අමාරුවෙන් තේරුම් ගත්ත දේ, බොහොම අමාරුවෙන් ගැට ගහගත්ත දේ දැන් ටිකක් මේක අහලා පහසුවෙන් දකින්න පුළුවන් කියලා. දැන් කරුණු ටික කියනකොටම කෙනෙකුට හිත අරගෙන යන්න පුළුවන්. ආ මේ කියන්නේ මෙතනයි, මේ කියන්නේ මෙතනයි කියලා. ඒ වගේම මේක තව ටිකක් ඉස්සරහට අපිට වඩනකොට හැම වෙලාවකදීම හිත තියෙන තැනට ප්‍රකටයි. ඒක කෙලස් ටිකක් වැඩි වෙනකොට, ආශ්‍රව ටිකක් වැඩි වෙනකොට ආපහු අතහැරේ. නමුත් ආපහු මේකට හිත තිබ්බ ගමන් ප්‍රකට වෙනවා. දැන් අපිත් ඔබටත් ඔබේ ජීවිතයේ තුන බණ ටික අහනකොට ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි බණ අහන වෙලාවට නම් මේක ඇත්තමයි කියලා හිතෙනවා. නමුත් බණ ටික අහලා ඉවර වෙලා ප්‍රායෝගික ජීවිතයට බැස්ස ගමන් දෙන්නේ නැහැ. හේතුව මොකද්ද? එකඟතාවයේ නැතිකම, සිහි නුවණ නැතිකම. බණ ටික අහනකොට තේරෙන්නේ ඒකාග්‍රතාවයේ තියනවා, එකඟ බව තියනවා, එතකොට අරමුණ ඇත්ත නේද කියලා හිතෙනවා. නමුත් තමන්ගේ හිතේ වැඩිම නැති නිසා තර්ක විතර්ක කරන බව නැතිනම් මේ රූපේ ඇත්ත පිරිසිඳ දකින්න යන බව නැතිකම නිසා ඒක නැවත ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ජීවිතයේ තුල හැම වෙලාවකදීම මේක භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ. සතර සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානයේ තුලද අපිට ප්‍රකට වෙන්නේ සතිපට්ඨාන භාවනාව කියන දේ තුල අපේ මනස අරගෙන යන්නේ මේ කතා කරන දර්ශනයට. එතකොට සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවල සතිපට්ඨාන භාවනාව කියන තැනට යනකොට ජීවිතේ හැම තැනකටම පෙරපසු නැතුව යන මේ සිහියක් තියෙන්න ඕනේ නිවන් දකින්න යන ගමනකදී. ලෝකය අවිද්‍යාවෙන් කතා කරන තැනක, අවිද්‍යාවෙන් හිනා වෙන තැනක අපිටත් හිනා වෙන්න පුළුවන් වෙයි විද්‍යාවෙන් යුක්තව. ලෝකය ලස්සනයි කියන තැනක අපිටත් ලස්සනයි කියන්න පුළුවන්. එහි තියෙන ලස්සනකට නෙමෙයි ලස්සනයි කියලා තමන් තුළ හදාගත්ත සංකාර බව දැකලා. ලෝකය බොහොම දුකයි කියලා රූපයක් ගැන කතා කරනකොට තමන්ට තමන්ගේ හිතේ දුක හදාගත්ත හැටි, දුක නැති වෙන හැටි දකින්න පුළුවන්. එතකොට මෙහෙම හද බලන කෙනාට, මෙහෙම දකින කෙනාට ඇලෙන්න ගැටෙන්න තැනක් හම්බෙන්නේ නැති තැනකට යන කම්මේ මාර්ගයේ වැඩි. එතකොට සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක ආයෝගිකව අපේ ජීවිතයට වඩනකොට අපිට හසු වෙන්න ඕනේ සංඛාර වශයෙන්ම ගොඩනගාගත්ත ධර්මතා ටිකක්. එතකොට මේකෙදි අනිච්ච සංඥාව ගැන කියනකොට අපි කිව්වේ පංචපාදානස්කන්ධ පරියායෙන් අරගෙන රූපේ අනිත්‍යයි, වේදනාව සංඥාව සංඛාරේ විඥානේ අනිත්‍යයි කියලා මේ ධර්මතා ටිකේ අනිත්‍යම සාක්ෂාත් කරලා පෙන්නනවා. මෙතනදී සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා කියනකොට සංඛාරමය සංකල්පමය ලෝකයක් තුල සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිව්ව වගේ නැතේ කාමායාන චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිව්ව වගේ සංකල්පයයි කාමයේ කිව්ව වගේ අපි කාමය කියන දේ ඇති කරගෙන තියෙන සංකල්පය මතයි කියන තැනට හිත අරගෙන ඒ සංකල්පේ දැකලා සංකල්ප ලෝකයේ දැකලා එයාට තමන්ගේ මනස පැත්තටම නැඹුරු වෙලා එතන තියෙන ඇත්ත දැකලා එතන කලකිරෙන එක එතනින් පෙළෙන එක ඒකෙන් ලැජ්ජා වෙන එක පීඩාවටපත් වෙන එක පිළිකුල් කරන එක මෙන්න මේ බවට කියනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා වඩන්න නම් අපිට හැබැයි ප්‍රකට වෙලා තියෙන්න ඕනේ අනිච්ච සංඥාව කියන එක. අනිච්ච සංඥාව නැති කෙනාට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන තැනට නම් එන්නේ නැහැ. අනිත්‍ය සංඥාව ප්‍රකටව තියෙන්න ඕනේ පංච උපාදානස්කන්ධ මට්ටමේ උදේවැය බලන තැනකට එයාට සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව ඇති වෙන්න නම් අනිත්‍ය සංඥාව තුළ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්න අනිත්‍ය සංඥාව කියන එක තුළ ලෝකේ අනිත්‍යයක් තියෙනවා සංකත වූ අනිත්‍යයක් ඒ වගේම සංකත ධර්මතාවයන්ගේ අනිත්‍ය ඒ වගේම ස්කන්ධයන්ගේ අනිත්‍ය කියන තැන පංචපාදානස්කන්ධයේ උදේවැය කියන තැන අනිත්‍යකුත් තියෙනවා. ඒ මට්ටමේ අනිත්‍ය දකින්න කෙනාම තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා එයාට රූපයෙන් හිත මිදෙනකොට නාම ධර්මතා ටිකට සිහිය එනවා නාම ධර්මතා ටිකේ පීඩා සිටිනවා නාම ධර්මතා ටික මත හදාගත්ත ලෝකයේ අනිත්‍ය සාක්ෂාත් කරන එයාට අනිත්‍ය වෙන ඒ මොහොතේදී විදෙන සංඛාර නිමිත්තක් ඇසුරු කර කර දුව පුතා මැරුණා කියලා හඬන වැළපෙන ලෝකය ඇත්තටම මානසික රෝගයක් නේද? ඒ වගේම මම අහවල් කෙනාට කැමති ආදරේ කියලා ඇලෙන ලෝකය ඇත්තටම මානසික රෝගයක් නේද? ඇලීම් ගැටීම් දෙකම ඇති කරගෙන තියෙන හරියට අපි මානසික රෝගී පිරිසක් වගේ නේද? මෙන්න මේ දර්ශනය එයාට ඇති වෙනවා මේ දර්ශනයේ තුල සබ්බ සංඛාරේ යටි ඉතිහාරයිති ජිගුච්චිති කියන මෙන්න මේ ඥාන දර්ශනයේ ඉරපසිටනවා. එතකොට මෙන්න මේකට තමයි අපිට අනිච්ච සංඥාව කියලා කියන්නේ. මේ අනිච්ච සංඥාව වඩන කෙනාට අනිච්ච සංඥාව ප්‍රකට කරගන්න කෙනාට හැම වෙලාවකදීම අනිත්‍ය වෙන ධර්මතාවේ නිට්ටි වශයෙන් හම්බෙන්නේ නැති බව තුල එයාට අනාත්මය ප්‍රකට වෙලා අනාත්ම බව ප්‍රකට කරගන්න එයාට ආත්ම සංකල්පය තුළ හදාගත්ත සුඛ සංඥාව දුරු වෙලා සුඛය කියන තැන දුරු වෙලා දුක එළඹ සිටිලා දුක්ඛ සංඥාව දැකලා ඒ වගේම සුභ ධර්මතාවයේ ගැන අසුභ ධර්මතාවයේ ගැන සුභයි කියලා හදාගත්ත එක දුරු වෙලා අසුභ සංඥාව එළඹ සිටලා මෙන්න මේ ධර්මතා ටිකේ එයාට ඒ සංඛාර ලෝකයේ තුල අවිද්‍යාවෙන් හදාගත්ත මානසික පසුබිම දුරු වෙලා සංඛාරයේ Nirodhe සාක්ෂාත් කරන එයාට නිත්‍ය සංඥාව දුරු වෙලා එයාට කෙටියෙන්ම අනිත්‍ය කියන තැන වැඩිලා අනිත්‍ය සංඥාව සාක්ෂාත් වෙලා එතකොට අන්න ඕකයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව කියලා කිව්වේ. එතකොට ඒ ආස්මෙන් ප්‍රශ්න ගැටලු තියෙනවද අහන්න?
සමිනාද?
ඔව්.
සමිනාද එනවද?
එනවා
එනවා. සමිනාද මේ රවස් දෙකක් කරා මේ අපි මේ මේක සම්මත එක පැයකට කෙනෙකුට සිතිවිලි 10000ක් වෙනවා කියලා. එතකොට ඒ කෙනාට පුළුවන් ඒ ඉස්සෙල්ලම සම්මතයන් කොට හැට කරපේන රූපයක්. රූපේ මේ පේනවා යාළුවෙක් පේනවා මොනේ මෙහෙමද කමන්න කමටි කෙනෙක්
පේනවා.
අපිට කියන ගානේ රූප එක එක කෙනා පේනවා කියන දුන්නා එහෙම. එතකොට අපිට හිතලා තියෙනවා මෙයා මේ මගේ හිත ඇතුළේ තියාගත් හදාගත්ත කෙනෙක් කියලා. කෙනෙක්ගෙන් අපිට හිත ඇතුළේ හදාගත්ත කෙනෙක් කියලා අපිට එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ගෙන් එහෙම දකින්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන් සර්. හිතන්න අපි හිතලා හිත ඒ වගේ හිත හදාහක් තව එනවල ඒ 10000 එහෙම හිතන්නේ අර හිතපු එක්කෙනා විතරක් එහෙම එහෙම වෙනව නේද ස්වාමීන් වහන්සේ.
එතකොට ඒකෙදි නම් අපිට ඒ කාරණාව මොකදයි හිත බවත්තර දැන් එක කෙනෙක් කියන තැන ඇත්ත දැක්කනම් එක බුද්ධලේ කියන තැන අපි බලලා එතන අපේ මනස තුලමයි ගොඩනගාගත්ත ධර්මතා ටිකක්මයි දැනගන්නේ මේ හිතේ පවතින සංකාරයේ බාහිර අනිත්‍ය වුණ රූප නිමිත්ත පැත්තට බහාලලයි පුද්ගල භාවයේ ඇති කරගත්තේ ආපහු බැලුවොත් ආයෙත් අර අනාත්ම ධර්මතාවයේ කෙරෙහිම ඇති වෙලා මේ රෞමම කරගෙනව මිසක කිසිම දවසක අපිට මේ රූපය අසු කරන්න හම්බෙලා නැහැ නේද කියන තැන අපිට එළඹ සිටින තැනකට ආවොත් එහෙම ඒ ලක්ෂණයම තමයි තව බොහෝ තැනක කොච්චර රූප නිමිත්තක් වෙනවා කිව්වත් අනිත් ස්පර්ශ ආයතන ටිකෙන් රූපය අසු කරනවා කිව්වත් තියෙන දේ. ඕකෙදි කියන දේ තමයි කියන්නේ මොහොතේ වතුර ලුණු රසයෙන් ඉන්නේ වතුර බිව්වහම අපි දන්නවා මුළු මොහොතේම වතුර ලුණු රස තමයි කියන්නේ. ඒ වගේ අපිට එක රූපයක ඇත්තටම සංඛාරයේ මත කොට නැගුණු දෙයක් නේද කියන එක අපි සාක්ෂාත් කරගත්තොත් එතකොට අපිට අනිත් හැමදේමද ප්‍රකට වෙනවා මේක සංඛාරයේ මත කොට නැගාගත්ත ලෝකයක් කියලා කි මේ දර්ශනයේ හිත උපදවන මාත්‍රේම ඇති අපිට අනිත් 10000ම ස්වභාවය මෙහිමයි නේද කියලා ගණන්ලා තියෙනවා. අනිත් 10000ම තියෙන ලක්ෂණේ මේකයි නේද කියන එක ප්‍රකට කරලා තියෙනවා. එතකොට ඕකෙදි ගොඩාක් වෙලාවට පේන්නේ නැති වෙන්න හේතුව තමයි එහෙම අපිට එකක් විතරක් අපි කොච්චර බැලුවත් ඒක ඇත්තටම අනිත් ඒවා තුල පේන්නේ නැති වෙන්න හේතුව බලන එකත් අපිට හරියට සාක්ෂාත් වෙලා ජීවිතේ වෙලා නැතිකම එකක්. කියන්නේ ඒක අපිට තාම දර්ශනයේ තව කෙනෙක්ගෙන් ගත්ත දෙයක් හැටියට ඉගෙන ගත්ත කරතෝගෝසී තුලින් ආපු දෙය හැටියට මෙනෙහි කරනවා මිසක තාම දර්ශනය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ අපි දැකලා නැහැ. ඒක එක හේතුවක්. අනිත් එක තමයි අපි හැම වෙලාවකදීම දකින්න පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම රූපේ කියන තැන. අම්මා කියන තැනයි අපි විදර්ශනා කරන්නේ. අම්මා කියන කෙනා ගැන විදර්ශනා කළා කියලා අම්මා කියන තැන විදර්ශනා කළා කියලා එතන සාක්ෂාත් වෙන්නේ නැහැ. අම්මා හම්බෙන ස්කන්ධ ටික වෙන් වෙලා නැත්තම්. අම්මා හම්බෙනවා කියන ධර්මතාවයට උත්තර ටික හම්බෙලා නැත්තම්. අම්මා හම්බුනේ කොතනද කියන එක සාක්ෂාත් වෙලා නැත්තම්. එතකොට ඒ තුල අම්මා ලෝකේ ඉඳලා ඉඳපු අම්මාගේ ඇත්ත බලලා නෙමෙයි. අපිට අම්මා හම්බෙන තැන සිද්ධිය දැකලා එතකොට සම්පූර්ණම අම්මා කියලා බාහිර හම්බෙන සිද්ධියෙන්ම අපේ මනස මිදිලා තියෙනවා. අම්මා කියලා එළියෙන් හම්බෙන සංඥාවෙන්ම අපේ මනස මිදිලා තමන් තුළට පතිතු වුණ මනසක් හැදිලා තියෙනවා. එතකොට ඒ තමන්ගේ පැත්තට යොමු වුණ තමන්ගේ පැත්ත දැකපු මේ මනස අපිට ප්‍රකට වෙනකොට අනික් කොච්චර ධර්මතා තුල ආවත් දැන් සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියනා වගේ තැනක තියෙන විශේෂ ලක්ෂණය තමයි එයා හැම වෙලාවකදීම හිත තියන්නේ මේ හැම දෙයක්ම සංඛාර නිමිත්තක් නේද කියන ඒ දර්ශනයට. ඒකයි මම කිව්වේ අනිච්ච සංඥාව සාක්ෂාත් කරපු කෙනාට තමයි මෙතෙන්ට මේක වඩා පහසු වෙන්නේ කියලා. මොකද අනිච්ච සංඥාව තුළ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට එයාට ප්‍රකටයි සංඛාර වශයෙන් හදාගන්න ලෝකේ නැතිනම් රූපය ඈඳන්නේ නැතුව විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන එකට දිත්තේ සුතේ මුතේ ඈඳන්නේ නැතුව එයාට දිත්ත සුත මුත ටික වෙනමත් විඤ්ඤාතේ වෙනමත් ප්‍රකටයි. නැතිනම් නාම ධර්මතා ටිකයි රූපයයි වෙන වෙනම ප්‍රකටයි. වෙන වෙනම ප්‍රකට වෙච්ච කෙනාට තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා හිතේ ඇති කරගත්ත ධර්මතා ටික වෙනමත් රූපේ වෙනමත් හම්බෙන්නේ. එතකොට රූපේ ලක්ෂණේ රූප 1000ක් දකිනකොට රූප ලක්ෂයක් දැක්කත් ඒ දකින හැමතැනකදීම අපි අපේ සංකාරයේ නේද අසුරු කරන්නේ කියන එකම තැනකටයි සිහිය පවත්තන්නේ. අපි එකම තැනකට සිහිය තිබ්බොත් එහෙම අපිට හැම වෙලාවකදීම අපේ මනසට නැඹුරු වුණ සිහියක් කියන්නේ අපේ එකම හිතට නැඹුරු වුණ සිහිය. හිතට නැඹුරු වුණ සිහියක් කියන තැන දකින්න විශේෂ අර්ථයක්. හිතට නැඹුරු වුණ සිහියට රූප නිමිතියක් නැහැ ඉන්නේ. හිතට නැඹුරු වුණ සිහියට එළියේ මම දැක්කේ එක පුද්ගලයෙක් ගැනයි. එතකොට දැන් එක පුද්ගලයෙක් ගැන දැකපු දර්ශනය දැන් අනිත් රූපේ දකින්නකොට මේක ආයෙ මතක් කරන්න ඕන කියලා එකක් නැහැ. එතකොට රූපී අර්ථයෙන් රූපය දැකලා නම් පුද්ගල භාවයේ අපි තුල ස්ථාපනය වෙලා නැතුව රූපී අර්ථයෙන් රූපය හම්බෙලා නම් රූප නානත්වයක් තියෙන විදිහක් නැහැ. වර්ණ රූපේ නම් වර්ණ රූපේ පමණයි. එතකොට ඇහැ රූප දෙක එතනින් ඒ රූපේ පැත්තට නැඹුරුතාවයක් ඇති වෙන්නෙම නැතුව අපිට සංඛාර ලෝකයෙන් ප්‍රකටයි නම් සංඛාර කියන ටික සියලු සංඛාර අර්ථයෙන් ප්‍රකටයි නම් එතකොට එතන අර්ථය එකම අර්ථයක් එකම තැනක් එතකොට ප්‍රකටයි. අපිට අපේ මනසම ප්‍රකටයි. අපි තුලම අපි හදාගත් තැන ප්‍රකටයි. එතකොට හදාගත් තැන ප්‍රකටයි කියනකොට ඒක ඇති කරන්න හේතු වුණ බාහිර 1000ක් රූප නිමිති බණන් ඒ රූප නිමිති අරපය රූපෙට දැස ගන්න කෙලෙසි හදාගත් එක තැනකින් අන්න ඒ එක තැන එයාට ප්‍රකටයි. නැත්තම් කෙටියෙන් කියනවා ධම්මායතනෙ කියන තැනින් එයාට ප්‍රකටයි. ධම්මායතනෙ අල්ල ගන්නවා. එතන එයාට ඇත්ත පවතිනවා. එතකොට ඒ කාරණාව තුළ එයාට හසු වෙන්නේ එක තැනකින්. එතකොට එක තැනකින් ඒක හසු වෙනකොට එයා නානත්වයකට යන්නේ නැහැ. නානත් සංඥාවන් නානත් ධර්මතාවයකට රූප නානත්වයක් එයාට හම්බෙන්නේ නැහැ. රූප නානත්වයක් පණවන්න වෙන්නේ රූප නානත්වයක් හම්බෙන්නේ රූපේ ඇත්ත උන අපිට රූප නානත්වයේ තුල පවතින සංඥා නානත්වයක් ඇති වෙන්නේ. රූපෙන් මිදුණු අපිට එකම සංඥා එකම ස්පර්ශයක් පණවන්න වෙනව මිසක එකම සංඥා එකම චේතනා පණවන්න වෙයි මිසක එකම විඥානයක් පණවන්න වෙයි මිසක අපිට විඥාන 1000ක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම දකින්න වෙනවා අපි හිත තුල මේ සකස් කරගත්ත හිත තුල මේ හදාගත්ත මේ සංඛාර ලෝකයේ කියන තැන අවබෝධ කරලා හිත කියන තැනින් ගොයම් පිටි අල්ලගත්තොත් මේක කපන්න ලේසියි. ගොයන් ගහේ ගොයන් කරලේ වී ඇට ටිකෙන් මේක එකතු කරන්න ගියොත් එහෙම ගොයන් පඳුර එකතු කරගන්න ගියොත් ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා ගොයන් පඳුරෙන් මුලින්ම අල්ල ගන්න වෙනවා. ඒ වගේ අපිට හිත ළඟින් මුලින්ම අල්ල ගන්න වෙනවා සංඛාරයේ තුලින් අල්ල ගන්න වෙනවා. අනිත්‍යතාව සාක්ෂාත් කරන්න වෙනවා. එතකොට මේ ලෝකෝත්තර දර්ශනේ එතනින් අල්ලගත්තට පස්සේ අපිට සිඳින්න ලේසි ආශ්‍රෝ ටික අර උඩින් ගොයන් ඇට වලින් අල්ලනවට වැඩි. ඒක නිසා අපිට ඵලයෙන් අල්ලනවට වැඩිය අපිට ලේසි අපේ මනස තුල හදාගත්ත බවෙන් අල්ලන එක. එතකොට මනස තුල හදාගත්ත එකෙන් අල්ලනවා කියනකොට අපිට මුළු ලෝකෙම වෙනම 1000ක් වෙලා ලෝකෙම වෙන වෙනම සංඥා නිමිති හසු වෙලා තියෙන්න බෑ. ඒකම සංඛාර ස්කන්ධේ ලක්ෂණේ විදිහට. අපි රැස් කරගෙන ඉන්න තැන සංඛාර ස්කන්ධේ ලක්ෂණේ විදිහට අපිට හසු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපිට හසු වුණොත් ඒ කාරණාවේ ඇත්ත එතනම අපිට තමන්ගේ හිත තුළ මේක ප්‍රකට වෙනවා. ලෝක නිරෝධය කියන එක අපි තුළම අපිට ප්‍රකට වෙනවා මේ ස්කන්ධ ධර්මතා ටික තුළම. පැහැදිලිද ඒක?
අවතරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සත්නාංශ මෙතන උපවහන්සේ දැන් සප්පලෝකේ මෙතන අනිත්‍ය කියලා ගත් එකේදී සාමින් වහන්සේ අතන කලින් පංච උපාදානස්කන්ධයත් එක්ක අනිත්‍ය කියන එකේදී ඒ දෙකම අනිත්‍ය කිව්වේ අර මේ නිකං අල්චයන්න තියෙන එකද සාමින් වහන්සේ?
ඔව් අනිත්‍ය කියනකොට එන්නේ නිකං අල්චයන්න දෙකන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ මේක ඇරුවේ ස්වාමීන් වහන්සේ එකක් තමයි මම මේ අහන ප්‍රශ්නෙට මම මුලින්ම කියන්න ස්වාමීන් වහන්සේ අර මේ දවස්වල එක්තරා සංඝාංශ කෙනෙක් ඔක අර නොඉච්ඡ කියලා ඔය අනිත් ඔතන මේ අර පංච උපාදානස්කන්ධේ තියෙන අනිච්ඡත් නොඉච්ඡ කියලා කඩලා වෙනස් විදිහකට කියන ඒ ගැන නෙවෙයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ. දැන් අර පංච උපාදානස්කන්ධේ අනිච්ඡ කියනකොට එතන නිකං අල් චයන්නයි චයන්නයි කියන එක පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් අර චට්ඨ සංගණීය මේ චට්ඨ සංගණීය සංගණනාවේදී අහලා තියෙන ඉදර දැත්‍තර චට්ට සංගණියේ ඒ ඒ CD එකකුත් තියෙනවා software එකකුත් තියෙනවා මේකේ ඒ ත්‍රිපිටකයම තියෙනවනේ. එතන සාමින්වහන්සේ විස්තර කරලා තියෙන්නේ මෙතන මේ දෙවණියට තියෙන මේ මේ සබ්බ සංකාරේසු අනිච්ච කියන එක අර අල් චයන්නයි චයන්නනේ මා ප්‍රාණ චයන්න දාලා එතන සඳහන් වෙන්නේ නයිච්ච කියන එකෙන්. මොකද දැන් මේක සාමිනාස කියන කොටත් තේරෙනවා අර මුලින්තන අනිච්ච කියන කොට අපිට දන්න විදිහටම නිත්‍ය නෑ කියන වගේ අදහසින් තියෙනවා. දැන් මෙතන සාමිනාස මේ විස්තර වෙන්නේ සියලු සංස්කාර වලින් හැදිච්ච දේවල් වලට කලකිරීමෙන් බලන්න කියන එක නේ. ඒක අර පස්සේ වචන ටිකනොත්. ඒතර සාමිනාසේ චත්ත සංගණනීය හරිද කියලා හිතනවා සාමිනාස. ඒ ගැන ඔබ අහන්න පොඩ්ඩක් විස්තර කරන්න බලන්න නැත්නම් පසු එක පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුළුවන්ද? මේක
නැරදී බුද්ධජයන් ත්‍රිපිටකයේ සඳහන් කියනවා නම් ඒක දක්වන එකක්. අනිත් එක චත්ත සංගායනාව අපිට පරිශීලනය කරනවා. චත්ත සංගායනාව කියන දැන් අනිච්ච කියන තැන මහත්ය අනිච්ච කියන තැන එහෙම කඩන්න පුළුවන් කමක් නැහැ. මොකද භාෂාවේ ආපු නිරුක්තියක් තියෙනවා. නිරුක්තියක් කියන්නේ ඔය පාලි භාෂාවේ තියෙන හැම පදයකටම හැම වචනයකටම ධාතු ප්‍රත්‍ය තුලින් ප්‍රත්‍ය බෙදලා තියෙනවා. හැම ක්‍රියාපදයක්වත් හැම නාම පදයක්වත් ධාතු මූලයකින් හැදෙන පදයක්. ඒක අපිට ඕන විදිහට කඩන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා සකස් වුණ භාෂා විදිහට හැම දෙයකටම දක්ෂ ව්‍යාකරණයක් තියෙනවා. පාලි භාෂාව තුල සංස්කෘත භාෂාව තුල ඒ කාලේ තිබුණ හැම ඒ භාෂා ටිකට ව්‍යාකරණයක් තියෙනවා. අපේ සිංහලේ ව්‍යාකරණේ නැති වුණාට පාලි භාෂාව තුල සහ සංස්කෘත භාෂාව තුල අපිට ඕන විදිහට එක අකුරක් වෙනස් කරන්න අයිතියක් නැහැ. ඒකදි ව්‍යාකරණයේ අනු. එතකොට ව්‍යාකරණ සූත්‍රයෙන් ඕනේ ඒකට බලය ලබා දෙන්නේ අපිට ඒක වෙනස් කරන්න. ඒ ව්‍යාකරණ සූත්‍ර ලියනකොට ව්‍යාකරණ සූත්‍ර ලියපු එකේ පළවෙනිම ලක්ෂණය තමයි ජින වචන යුක්තං කියන එක. බුද්ධ වචනේ නොඉක්මවා පැවති යුතුයි කියන එක. ඒ කොයිම තැනකදීවත් බුද්ධ වචනේ ඉක්මවල නෙමෙයි ව්‍යාකරණේ සංග්‍රහ වුනේ. එතකොට ඒ කිසිම ව්‍යාකරණ ග්‍රන්ථයක ඒ කිසිම ව්‍යාකරණයක නැච්ච කියන තැනින් නැච්ච අනිච්ච කියන නකාරාන්තයට පරව ඉච්ච කියන දේ යොදලා ඉච්චති කියන ක්‍රියාපදයේ තියෙන ධාතු මූලයකින් නැච්ච අනිච්ච කියලා හදන්න පුළුවන් තැනක් පාලි භාෂාව තුළ ඇත්තේ නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් එයාට කියන්න ඕනේ චක්කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදාය තුල හෝ මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදාය තුල රූපසිද්ධිය බාලවතාරයේ වගේ ව්‍යාකරණ පොත් තුල එයාට කොහෙන්ද පෙන්වන්න හයියක් තියෙන්නේ කොහෙන්ද ශක්තියක් තියෙන්නේ නැච්ච අනිච්ච කියන මේ පදේ බෙදලා එයාට පෙන්වන්න පුළුවන් අයිතිය තියෙන්නේ කොහෙන්ද කියන එක. ඊට පස්සේ ඒක ව්‍යාකරණයේ පැත්තෙන් ගත්තොත් පළවෙනි කාරණා ඒක බොහෝ විට ඔක කෙනෙක් කියනකොට එයා ගන්න ලක්ෂණී තමයි ගන්න අදහස තමයි නයිච්ච කියන කී ඔය විදිහට පදේ බෙදන්න යන කෙනා ව්‍යාකරණයේ පස්සේ ලියපු එකක් ඒකෙදි දෝෂ සහිතයි කියලා ඒක කඩලා තමයි ඔක දෙන්නේ. ඊට පස්සේ ඒකෙදි දර්ශනීය විදිහින් ඒ පැත්තෙනුත් ගන්න නයිච්ච කියන තැන කැමැති නොවන අර්ථයෙන් අනිත්‍යයි කියන තැනනම් කතා කරන්නේ කැමැති නොවෙන්නේ මහත්ය මොන දෙයකටද? කැමැති නොවෙන්නේ තමන්ට හම්බෙන රූපයකට. කැමැති නොවෙන්නේ ඇත්තටම පුද්ගලයෙකුට නම් පුද්ගලයෙකුට කැමැති වෙන්නේ නැහැ. දෙයකට නම් දෙයකට කැමැති වෙන්නේ නැහැ. එතකොට කැමැති නොවෙන්නේ දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා නම් දෙය නිත්‍ය වුණ තැනක අපි කතා කරන අර්ථයේ නිත්‍ය වුණ තැනක තමයි ඇති දෙයකට කැමැති නොවුණත් අකමැති වුණත් එකම දේ. කැමැති වුණාද නැත්ද එකම දේ තමයි අනිත්‍ය කියන තැන අපිට හැම වෙලාවකම හසු වෙලා තියෙන්නේ. එතකොට කැමැති වුණාද අකමැති වුණාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කැමැති වෙන්නත් අකමැති වෙන්නත් උපේක්ෂා සහගත වෙන්නත් ලෝකෙ තුල භවය පිහිටන්න පුළුවන් සංඥාව භවය පිහිටන්න පුළුවන් තැනක් එළියෙන් හම්බෙච්ච එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට භවය පිහිටන්න පුළුවන් විදිහට එළිය හම්බෙච්ච තැන ඇත්ත දකින්නයි මෙතන මේ කාරණාව තුල විග්‍රහ කරන්නේ. අනිච්ච සංඥාව කියනකොට අනිච්ච සංඥාව තුල පංච උපාදානස්කන්ධය උදේ වේ තැනින් පෙන්නලා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලුම සංඛාරයේ අනිච්ච සංඥාව කියනකොට හැම වෙලාවකදීම මේ අනිච්ච මෙතලා තියෙන්නේ මේ විදිහට මේ ලබාගත් කෙනාට සංඛාර මට්ටමක ප්‍රකටයි. හැම වෙලාවකදීම
අනිත්‍ය කියන ධර්මතාවයේ පංච උපාදානස්කන්ධය උදේවැය කියන එක තුල කාම භූමියේ සත්වයාට කාම භූමියේ පරියාපන්න කියලාට ස්කන්ධ ධර්මතා පහක් තුලා හදාගත්ත දේ වගේ රූපාරම්භ භූමිය තුලද මේ සියලුම සංකත සංඛාර ධර්මයන් අනිත්‍යයි කියන තැන ගෙනල්ල දෙනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන එක. ඕකේ බොහොම ගැඹුරු ලොකු අර්ථයක් ඇතුළයි ඔය ටික කතා කළේ. කියන්නේ ඔය අනිත්‍ය සංඥා දෙකක් ඔකේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට චත්ත සංගායනාවේදී පැහැදිලිව කියන්න පුළුවන් අනිච්ච කියන එක යොදලා තියෙනවා නම් චත්ත සංගායනාවේදී ඒක වැරදි. අනිච්ච කියන එකට මහ ප්‍රාණ, මොකද මහ ප්‍රාණ අර්ථයක් යොදන්න විදිහක් නැහැ. චත්ත සංගායනාව තුල සාමාන්‍යයෙන් වැරදි අඩුපාඩු සමහර දැන් අපිට පරිශීලනය කරනකොට අපිට පරිශීලනය කරනවා. එතකොට අපිටත් හසු වෙලා තියෙනවා. එතකොට මේ ඒ හසු වෙනකොට අපිට එක වචනයක් තුළ එක අකුරක් අරගෙන කතා කරන්න අයිතියක් නැත්තේ නැහැ. මේක මෙහෙමයි කියලා අපිට ඒකට ව්‍යාකරණයේ සාක්ෂි සපයනවා. ඒ වගේම ව්‍යාකරණාර්ථය සහ ධර්මාර්ථය කියන එකත් ඊට පස්සේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට ඒක අපිට කොතෙක් දුරකට හේතුයිද කියන එකත් අපිට පෙන්වනවා. මෙන්න මේ කාරණා ටික ඔක්කොම සසඳලා බලලා අපිට කියන්න වෙන්නේ හැම වෙලාවකදීම නෛච්ච අනිච්චද අනිච්ච අනිච්චද කියන එක ගැන කතා කරන්න වෙන්නේ. නෛච්ච අනිච්ච කියන එක කිසිම දවසක ඔය කියන අර්ථයේ ස්කන්ධ කියන තැනක ওই විදිහට යොදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් එයාට ව්‍යාකරණ සම්ප්‍රදාය තුල ඒක කතා කරන්න පුළුවන්. ව්‍යාකරණ සූත්‍රයේ දක්වන්න කියන්න මෙන්න මේ සූත්‍රවල බලයෙන් නෛච්ච අනිච්ච කරගත්තී කියලා. ඊට පස්සේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ භවනිමි භවය නැතිනම් නිකාන්ත තණ්හාව පතිත වෙන්න එළිය දෙයක් ඇති බවට හම්බෙන්නේ නැති තැනකට කැමැති වෙන්න හෝ අකමැති වෙන්න දෙයක් හම්බෙන්නේ නැති තැනට මේක පතිත වෙන්නේ කොහොමද කියන එක ඒක අහන්න. එතකොට ওই ප්‍රශ්නෙට මම හිතනවා ඒකට ඒ කෙනාට සාර්ථක උත්තරයක් දෙන්න පුළුවන් සහේතුක පදනමක් තියෙන්න ඕනේ කියලා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හැබැයි මේ අනිච්ච කියලා වචනයක් දැන් අපි ගොඩක් පාවිච්චි කරන මේ පොල්වත්තේ බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේගේ ඩික්ෂනරියේ ඒකේ අනිච්ච කියලා වචනිකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ අනිච්ච කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ආසාරහිත තෘෂ්ණා නැති කියන එක. එතකොට අර එතන එහෙම අනිච්ච කියනකොට ඒ කියන්නේ ආසාරහිතව බලනවා වගේ අදහසක් එන්න පුළුවන්ද කියලා හිතුණා. ඒ ස්වාමීන් වහන්සේ මොනවද මං කිව්වේ? ස්වාමීන් වහන්සේ මේ පොල්ලත්තේ බුද්ධ රක්ෂිත ස්වාමීන් වහන්සේගේ මේ පාලි සිංහල දෙකෝෂය ගත්තම ඒකේ ස්වාමීන් වහන්සේ අනිච්චාන කියන්න තියෙන අනිච්ච කියන එකකුත් තියෙනවා. නිකන් අනිච්ච කියන එකකුත් තියෙනවා. අනිච්ච කියන එකේ උන්වහන්සේ එතන විස්තර ඒකේ තියෙන්නේ ආසාරහිත තෘෂ්ණා නැති කියන එක. එතකොට අන්නේ එතනත් එහෙම වචනයකුත් තියෙනවා. එතකොට ඒක අර ඉච්ඡ කියලා තියෙන්නේ තියෙන තැන තියෙන්නේ ආසා සහිත කියන වගේ. අපිට එන සමන්නසයන්ම හරියටම කියන්නම්. ඒතකොට ඉච්ඡ කියලා වචනෙට තියෙන කැමැතිවන කැමැත්ත ඇති කියන එක ඒ ඩික්ෂනරිය අනිච්ච කියන්නේ ආසා රහිත මේ නොකමැති කියන අර්ථයෙන්. ඔව්. ඒතකොට එහෙම ආසා රහිත තෘෂ්ණා නැති කියන වචනය. ඒතකොට සමන්නස පාලි ව්‍යාකරණ අනුව එහෙම අනිච්ච කියලා ඉච්ඡ කියන එකේම ප්‍රතිවිරුද්ධ අදහස තියෙන විදිහට ඒ ඩික්ෂනරි නම් සඳහන් වෙනවා.
ඊපස්සේ දැන් මේ පාලි ව්‍යාකරණය ගැළපෙන්නේ අපිට සමමන්තුව දෙකම අපිට ගැළපෙන්න ඕනේ කියලා දර්ශනයේ අනිච්ච කියන තැන යොදලා තියෙනවා නම් ඔය ඡයන්න. එතකොට අපිට රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා කියලා කතා කරනකොට රූපේ අනිච්ච බවයි වේදනාවේ අනිච්ච බවයි සංඛාරයේ අනිච්ච බවයි විඥානයේ අනිච්ච බවයි ඔය දර්ශනයේ
ඔය කැමති නොවන අර්ථයටම ගලපලා පොඩ්ඩක් විස්තර කරන්න මාත්. නෑ ස්වාමීනි, එතන චක්ක සංගායනාවේ සඳහන් වෙලා තියෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය අනිච්ච කියන තැන මා ප්‍රාණ චයන් නෙවෙයි. එතන අනිච්ච කියලා නිකන් අල් චයන්යි චයන්යි සඳහන් වෙන්නේ.
ඔව්. එතකොට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියනකොට සියලුම සංඛාර ධර්මයන්ගේ කැමති නොවනවා කියන අර්ථයෙන් සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති චිකුච්ඡති කියන තැනදී එතකොට ඒ කතා කරන අනිච්ච සංඥාව කියන්නේ දැන් ඒ කතා කරන අනිච්ච සංඥාව තුළ සියලු සංස්කාර ධර්මයන් කියලා කතා කරනකොට මොන සංස්කාරයේද උතන කතා කරන්නේ කියන තැනට එනඟලපල කියන්නේ
සාමනස එතන දැන් මේ මමත් මේ තේරුම් ගන්න උත්සාහ කරන එක සාමනස එතන දැන් මට හිතෙන එක මම කියන්නම් සාමනස එතන සඳහන් වෙන්නේ දැන් ඔබ වහන්සේ විස්තර කරනකොට සාමනස විස්තර වුණානේ මුලදී අර මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය ගැන නොඩපු කිනාට මෙතන හරියට කරන්න බෑ වගේ අදහසක්. ඒතර මට මගේ අදහස උනේ මේ නේ එතන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ වචනත් එක්ක කියන්නේ සියලු සංස්කාර වලින් හැදෙන දේ ගැන නොවැළෙන්න කලකිරෙන්න බලන එක මොකද වෙන සූත්‍ර වලත් තියෙන මේ සාමිනාස අර කලකිරුණමනේ මිදෙන්නේ මිදුනමනේ මිදුනා කියලා ඥානයෙන් ඒතර කලකිරෙන විදියට බලන්න ඕන විදියකුත් කියනවනේ සූත්‍ර වල. ඒතර අනිත් ඒවත් එක මෙතන ගැලපෙනවයි කියලා හිතුණා.
ස්කන්ධ වශයෙන් නොදැක්ක කෙනා සංඛාර වශයෙන් ප්‍රකට කරගන්න කොහොමද
කියන්නේ? සාමිනාස මට එහෙම මේ විදිහට විස්තර කරන්න එහෙම මට හැකියාවක් නැහැ සාමිනාස. මමත් මේ දෙකම මේ තේරුම් ගන්න උත්සාහ කරන නිසා මට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මම මේ ඉදිරිපත් කරේ සාමිනාස.
ප්‍රශ්න ටික අහලම විසඳන්න. දැන් හැදුවේ ස්කන්ධ මට්ටමින් රූපය සහ නාම ධර්මතා දෙකම අරගෙන විග්‍රහ කරන තැන ප්‍රකට කරගත්ත කෙනාටයි සංඛාරය කියන තැන සංඛාරයේ තුල හදාගත්ත ලෝකය කියන තැන යාට ප්‍රකට වෙන්න කියන දැන් මම පැහැදිලි කළේ මොන වගේ හේතුව නිසා තමයි අපිට සංඛාරය තුළ හදාගත්ත ලෝකය කියන තැන මහත්යක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ සම්පූර්ණම මේක කැමැති නොවන අර්ථයකින් කියලා. මොකද මහත්ය කිසිම දවසක තණ්හා කරලා තියනවද සංඛාරයට නැත්නම් රූපෙට තණ්හා කරලා තියනවද සංඛාරයට තණ්හා කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට නෙවෙයිද තණ්හා කරලා තියෙන්නේ සංඛාරයටයි තණ්හා කරනවා කියලාද තණ්හා කරලා. කවුරුත් තණ්හා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට මිසක කවුරුත් මේ සංඛාරයට තණ්හා කරන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට තණ්හා කරන කෙනෙක් යම් කිසි දවසක දැක්කනම් මගේ හිතේ පවතින සංඛාරය කියන ලක්ෂණයට තමයි මම මේ තණ්හා කරලා තියෙන්නේ කියලා ඒ තණ්හා කරපු දේ ගැනම නෙවෙයිද එයා කලකිරෙන්නේ ඒ ගැනම නෙවෙයිද එයා පිළිකුල් බව උපදව ගන්න ඒ තුල බව නෙවෙයි. නැත්තම් එයාට සංඛාරය කියලා ප්‍රකට වෙන්නේ මොකද්ද කලකිරෙන්න මොකද්ද නොයෙන්නේ මොන සංඛාරයද එයා නොයලී සිටින්නේ. එහෙනම් අපිට සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා කිව්වා කියලා අපිට සිද්ධ වෙනවා. එහෙනම් මල ගෙදර කතා කරලා අනිත්‍ය ගැන කතා
කරන්නේ
ඒ අනිත්‍ය ගැන කෙනෙක් ඉපදුණු මනුස්සය බබ්බා කියන තැන මේ අනිත්‍යයි කිව්වෙ කියන්නේ. ඒක නිසා එතනින් එහාට කිය සංඛාර ධර්මයන් අනිත්‍යයි කියලා කියපු තැන මහත්ය. එතෙන්ට වැඩිය බොහොම ගැඹුරට කියපු කාරණාවක් අතනින් ඇති කරගත්ත සාමාන්‍ය නාම රූප පරිච්ඡේදයේ තුල ඇති කරගත් සීමාවටත් එහාට කියපු ඔබට කියපු සංඛාරය ගැන අහන එකකුයි මේ මෙතන මේ සිද්ධිය තුල අපිට කතා කරන්නේ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. මොකද සියලු සංඛාරයන්ගේ නොඇලීමක් පිළිකුල් සාගත බවක් එයාට ඇති වෙන්නේ දෙලෙන්නේ ලැජ්ජාවක් ඇති වෙන්නේ එයාට මේකට කැමති නොවන අර්ථයකින් කියලා ගත්තොත් ඒක හරියන්නේ නැහැ. මොකද එයාට කැමති නොවන අර්ථයකින් පිළිකුල් වශයෙන් දකින්න නම් සංඛාරය කියන්නේ රූපයක් නෙමෙයි පිළිකුල් වශයෙන් දකින්න නම්. එතකොට එයාට සංඛාරයේ පිළිකුල් උපදව ගන්න නම් සංඛාරේ කලකිරෙන්න නම් එයාට දකින්න වෙනවා සංඛාරේ ආදීනමය. එතකොට සංඛාරයේ ආදීනවේ විදිහට එයාට පේන්න වෙනවා නාම ධර්ම නාම රූප දෙකම එකතු කරගෙන අනිත්‍ය වන රූපයේ ඇති තැනක තමන් තුළ හදාගත්ත නිත්‍යයි සුඛයි ආත්මයි කියන මේ සංඛාරය නිසායි තමන්ට දුකාවි කියන මේ සංඛාරයෙන් හදාගත්ත ලෝකයට දැක්කේ. එතකොට එයාට පංච උපාදානස්කන්ධය කියන තැන කතා කරපු ඒ අනිත්‍යතාව සාක්ෂාත් කරගත්ත කෙනාට තමයි සංඛාරය අනිත්‍ය සාක්ෂාත් කරගන්න කියලා තියෙන්නේ. මිසක මෙතන අනිච්ච කියන එකේ කොයි තැනකවත් නැයිච්ච කියන තැනින් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් නකාරයට මම ඔක දැන් මහත්ය අහපු නිසා ඔය කාරණාවෙද කියන්නම්. නකාරයට අනු ආදේශ කරන්න පුළුවන් කම තියෙන්නේ අන්න ආදේශ වෙන්නේ සමාසවලදී නකාරාන්ත පූර්ව අවේ නකාරාන්ත කම්මදාරයේ සමාසයේදී තමයි ඔක ඩබුක්කෝ කියන එකට පූර්ව පදයකට අන් ආදේශ වෙනවා අන් කියන පදේ ආදේශ වෙනවා. එතකොට ඒකේ හැම වෙලාවකදීම ස්වරයකින් පරව හිටියොත් ඒ විදිහට පවතිනවා නැත්නම් අන් ආදේශ වෙනවා කියලා ඔය සමාසෙදී සමාස පදයක් විදිහට බෙදන්නේ. නමුත් මහත්ය අනිච්ච කියන පදේ සමාස පදයක් කියලා විග්‍රහ කරන්නේ නැහැ. අනිච්ච කියන පදේ සමාස පදයක් විදිහට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඔය විදිහට සමාස පදය මේ කතා කරන තැන් දෙකේම තියෙන අනිච්ච අනිච්චයි කියන පදේ. එතකොට මොකද ඒක ව්‍යාකරණය සහ නිරුක්තිය තුළ කවදාවත් තේදෙන්නේ නැහැ. ඔය කතා කරන අනිච්ච දැන ඒක සමාස තුල සහ ව්‍යාකරණ පදේ තුල ඔය කියන අනිත්‍ය කියන විපාතය ප්‍රයෙදෙන්නේ නැහැ. එතකොට ඔක මහත්යට බලා ගන්න අවශ්‍ය නම් සමාස ව්‍යාකරණ පොතක් අරගෙන සමාසය ගැන විස්තර කරන තැනකදී නපුර්ව පද මේ කම්මදාරයේ සමාසය අරගෙන බලන්න. එතකොට මේ සමාසයේ තුලදී ඔබ විග්‍රහ කරනවා මේ නකාරයේ කොහොමද අන්නාදේශ වෙන්නේ සහ අන්නාදේශ වෙන්නේ මොන මොන වචන වලටද ආදේශ කරන්න පුළුවන් මොන මොන වචන වලටද අන්නාදේශ කරන්න පුළුවන් කියලා. එතකොට ඒ ටික බලනකොට පස්සේ මෙතනට ඔය අර්ථය කොච්චර දුරට යොදන්න පුළුවන්ද කියන එක මහත්යටම තීරණය කරන්න පුළුවන් ඒ ව්‍යාකරණයේ පැත්තෙන්. ඒක ව්‍යාකරණයේ පැත්තෙන් තියෙන අර්ථය මේක ධර්මයේ පැත්තෙන් තියෙන අර්ථයේ ධර්මාර්ථය වටිනාමද? සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියලා සියලුම සංඛාරය අනිත්‍ය ගැන කතා කරනකොට සියලුම සංඛාරයන්ගේ නොඇලීම ගැන කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සංඛාරය කියන්නේ මොකක්ද කියලා ප්‍රකට කරගත්තේ නැති කෙනාට ඒක නිසා එයාට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා සංඛාරයයි කියන දේ ප්‍රකට කරගන්න කැමැති වෙන්න හෝ අකමැති වෙන්න ඒක පිළිකුල් වශයෙන් දකින්න හෝ නොදකින්න එයාට සිද්ධ වෙනවා මොකක්ද සබ්බ සංඛාරය කියන්නේ මොකක්ද සියලු සංඛාරය කියන්නේ ඒක දැනගන්න. එතකොට ඒ සියලු සංඛාරය කියන තැනදී එයාට සිද්ධ වෙනවා මේ සංඛාරස්කන්ධය ගැන අපි අම්තා ප්‍රමාණයකින් එදා කතා කරා නම් සංඛාරස්කන්ධයේ මෙන්න මේ ලක්ෂණ ටිකක් උවි තියෙන්නේ කියලා අන්න ඒ හැම සංඛාරයෙම එයාට කතා කරන්න වෙනවා. කෙටියෙන් කෙටි පරියායකින් සංඛාරය ගැන කතා කරනවා නම් අපිට සංඛාර පයුගාත් සංඛාර කියන ඔය හැම සංඛාරයක් පිළිබඳවම අපිට දැනුමක් ඇති කරගන්න වෙනවා. එතකොට ඒ දැනුම ඇති කරගත්ත කෙනාට මිසක ඒ කියන්නේ ඒ සංඛාරය ගැන දන්න කෙනාට මිසක සංඛාරය ගැන කලකිරීලා මිදෙන්නේ. එයාට කවදාවත් මේ ටික නැත්නම් මිදීමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා එයාට නොඇලීම වශයෙන් මෙතන අර්ථය යෙදෙන්නේ නැහැ. අපිට නොඇලීම කියන අර්ථය යොදලා ගන්න හදන විශේෂ අර්ථය මොකක්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ සියලුම සංඛාරයේහි නොඇලීම කියන එක කියන පදේ දැම්මයි කියන මෙතෙන්ට හරි ඒක නොඇලීම කියන වචනයෙන්ම ගන්නවා නම් මොකද ඒ නොඇලීම කියන වචනේ යොදලා මෙතන මතු කරන්න හදන විශේෂ අර්ථය මොකක්ද? අපිට ප්‍රායෝගිකව කෙනෙකුට ප්‍රතිපදාව පනවන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාව වඩනකොට කොහොමද මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍යමම පෙන්වන්නේ කියලා ප්‍රායෝගිකව අපිට පෙන්වන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එතකොට ඒක පෙන්වන්න හදනකොට අප්‍රකට වූ සංඛාරයක් ගැන සංඛාරේ පිළිකුල් කරන්න සංඛාරේ නොඇලීකින් මේකට කැමති වෙන්න එපා කියන තැන සංඛාරය ගැන කතා කරන්නේ කොහොමද සංඛාරය ගැන අවබෝධ කරගත්ත මනසින්? එතකොට සංඛාරය ගැන අවබෝධ කරගන්න වෙන්නේ විපාකයේ සහ නව කර්ම මට්ටම කියන දෙක දෙකට බෙදාගත්ත කෙනාට නෙමෙයි සංඛාරය කියන තැන හදාගත්ත මේ ලෝකේ ප්‍රකට වෙන්නේ. ඒක නෙමෙයි රොස්සග්ග පරිණාම වූ සංඥාව වෙන්නේ නිවනට නැඹුරු සංඥාව වෙන්නේ. මොකද මේ දස සංඥාවම අපි කතා කරගෙන අපිට දේශනා කරන්නේ නිවනට නැඹුරු වීමක් කොට. එතකොට කැමැති නොවන අර්ථය කියන අරගෙන ඒ අර්ථය තුළ මේකට පනවන්න හදන පෙන්වන්න හදන නිවනට හේතු වුණ විශේෂ අර්ථය මොකක්ද කියන එකයි මට තියෙන ගැටලුව. එතකොට මේක තුළ අපිට කැමැති නොවන අර්ථයකින් සංකාර වූ තවත් ඇතියමක් හදලා දීලා නම් ඒ ඇති බවට ගෙනල්ලා දුන්න තවත් සංකාරයේ කියන දෙයක් අපිට නොයැලෙන්නේ කියලා ගෙනල්ලා දීලා නම් එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඒ සංකාර කියන නිමිත්ත කියනකොට අපි සස්ති. ඒක නිසා අපිට හැම වෙලාවකදීම සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියලා කියනකොට සියලුම සංඛාරයන්ගේ අනිත්‍ය සංඥාව අනිත්‍ය ප්‍රකට වෙනකොට තමයි එයාට පිළිකුල ඇති වෙන්නේ නොදීම හටගන්නේ ඒ තුළ සත්‍යය සහගත වෙන්නේ සංඛාරය අනිත්‍ය ප්‍රකට කරගන්නකොට සංඛාරය නිත්‍ය කර ගැනීම තුලයි කලකිරීම. සංඛාරය නිත්‍ය කරගත්ත එක තුලයි එයාට පිළිකුල් කරන්නේ. එතකොට සියලු සංඛාරය නිත්‍ය කරලා හදාගත්ත මානසික පසුබිම ගැනයි යා කලකිරුණු. ඒ කලකිරුණු තමයි මේ නිත්‍ය කරගත්ත පසුබිමෙන් යා මිදෙන්න උත්සාහවත්. එහෙම නැතුව ඒකට කැමැති නොවි සිටියයි කියලා ඒකට කැමැති නොවුනා හෝ කැමැති වුණා කියලා ඇති වෙනස මොකක්ද? සංඛාරයකට මේ ලෝකේ කිසිම කෙනෙක් සංඛාරයකට ආස කරන සංඛාරයකට තණ්හා කරලා නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට තණ්හා කරලා තියෙනවා මිසක. ඒක නිසා තණ්හා කරන්න හම්බෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකක් නම් අපිට පිරිසිඳ දකින්නද වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකයි. ඒක නිසා අපිට අද මෙතනදී හැම වෙලාවකදීම බෙදා ගන්න ධර්මීක අර්ථය ගන්නකොට මේක චතුරාර්ය සත්‍යයට ගලපලා මේ කතා කරන කාරණාව මොකටද දාන්නේ කියන එක මම ඔහෙටි ඔහෙට ඇවිල්ලා දේශනා කරපු හැම දේශනාවකදීම වගේ මම පුළුවන් තරමක් ගලපලා පෙන්නවා ඒ හැම දේශනාවක්ම චතුරාර්ය සත්‍යයට. මේ චතුරාර්ය සත්‍යයට ගලපලා පෙන්නකොට අපි නිගමට ගන්න මේ කාරණාව තුළ මේ කාරණාව අපිට ගලපලා බලන්න පුළුවන් වෙනෝනේ චතුරාර්ය සත්‍යය. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා කතා කරනකොට සියලු සංඛාරයන්ගේ අනිත්‍ය සංඥාව කතා කරනකොට දුක්ඛ සත්‍ය කියන එකයි සමුදය සත්‍ය කියන එකයි අපිට නිත්‍ය සංඥාව තුළ ලැබෙන්න ඕනේ. තියෙන මානසික පසුබිම තුළ. ඊට පස්සේ අපිට සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක තුළ සම්පූර්ණම මාර්ග සත්‍ය හම්බෙලා තියෙන්න ඕනේ. මාර්ග සත්‍ය හම් වෙනකොට මාර්ග සත්‍යයේ ලක්ෂණේ තමයි මාර්ගයට අනුතුම ඵලය හම් වෙන බව. ඒ කියන්නේ මාර්ගයේ අනුතුම ඵලය ගෙනල්ලා දෙන බව. එතකොට මාර්ගයේ ලක්ෂණේ මාර්ගයේ පූර්ව ධර්මතාවයේ නිමේ මාර්ගය කියලා කියන්නේ මාර්ගය. එතකොට මාර්ගයට පූර්ව වූ ධර්මතාවයේ තමයි මම අනිත්‍ය ගැන කතා කරනකොට කතා මතක් කළා සංකත ධර්මතාවයන්ගේ අනිත්‍යයක් තියෙනවා. සංකත ධර්මතාවයන්ගේ නැති වෙන බවක් තියෙනවා. සංකත ධර්මතාවයන්ගේ නැති වෙන බව හැම වෙලාවකදීම ලෝකෙ තුල ඇති දෙයක නැති බව අද අපිට හම් වෙනවා. මනුස්සය තුන මනුස්සයා මැරෙනවා ලෙඩ වෙනවා මේ අනිත්‍ය බව. මේකත් අනිත්‍ය තමයි. හැබැයි මේක මාර්ගයට කලින් තියෙන එක නිසා මාර්ගය නෙමෙයි. ඊට පස්සේ මාර්ගයේ අනිත්‍ය ප්‍රකට කරගන්න කෙනාට පංච උපාදානස්කන්ධය උදේ වේ බලන තැනම අනිත්‍ය ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. එතකොට සතමාජානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියනකොට එයාට අනිත්‍ය සංඥා ප්‍රකට වෙලා තියෙන්නේ මාර්ග සත්‍ය තුල නිත්‍ය සංඥාව තුල එයාට හදාගත්ත ලෝකයේ තුල ඇති කරගන්න දුක දුකට ඒ වගේම සංඛාරස්කන්ධය කියන එක එයාට දුකට මේ ඒ නිත්‍ය සංඥාව තුල එයා හැරෙන එක සත්‍ය සත්‍යයට අනිත්‍ය සංඥාව කියන එක වඩන එක තුල මාර්ග සත්‍යයට එයාට හසු වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒක වැඩිම තුල නිරෝධ සත්‍ය ආත්‍යාහාරයෙන් තියෙන්නේ මේ තුල සාක්ෂාත්ත්වයේ නිරෝධයයි කියන එක. ඊට පස්සේ සංඥාව කියන එක මෙතනදී දැන් ප්‍රකට වෙන්න ඕනේ මාර්ග සත්‍ය ලක්ෂණයේ හැටියට. මාර්ග සත්‍ය ලක්ෂණයේ හැටියට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙනකොට ඇති දෙයක කැමති නොවන අර්ථයක් නොබී යුතුයි. අපිට ඇති බවට හම්බෙන්නේ නැති ඇති දෙයක් ඇති බව නූපදින තැනක් වේ යුතුයි. ඇති බව නූපදින තැනක්. ඒක විශේෂ තැනක්. ඇති බව නූපදින තැනක්. ඇති දෙයක නොඇලී ඉන්න එකයි ඇති බව නූපදින එකයි කාරණා දෙකක්. ඇති දෙයක නොඇලී ඉන්නේ එක පණවන්න බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇති බව නූපදවා ඉන්න එක පණවන්න බෑ මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේගේ පරිභාෂිතව කෙරෙන්නේ. මෙතනදී තියෙන්නේ ඇති බව නූපදවන බව. සියලුම සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය සාක්ෂාත් කරන කෙනාට ලෝකෙ ඇති බවට දෙයක් හම්බෙන්නේ නැහැ. ඇලෙන්න කලම ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇලෙන්නකෝ නොඇලීමක්ම බලන්න. එතකොට එයාට ඇති බවට සබ්දයක් හම්බෙන්නේ නැති වෙන්න අනිත්‍ය සංඥාව තුල හම්බෙනකොට එයා කලකිරෙනවා. මොකේද කලකිරෙන්නේ? ඇති බවට හම්බුන මානසික මට්ටම තුල එයා ලැජ්ජ වෙනවා. ඇත්තටම මම මේ වගේ රෝගී නීතිය නේද කියලා එයාට ඒ ධර්මතාවය ගැන ලැජ්ජ ඇති වෙනවා. ඒ ධර්මතාවය ගැන කලකිරීම ඇති වෙනවා මිසක අපි කලකිරීම අනුව වාසය කරනව නෙමෙයි. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන එක අපිට ජීවිතයට වඩන්න තියෙන්නේ අන්න ඔය අර්ථය කියන එක. ඉතින් ඔක නැහිච්ච අනිච්චයි කියන තැනින් කතා කරන්නේ කියන එක කියනවා නම් තව තවත් වඩා විමසත්වා. නමුත් ඔක තමයි යෙදෙන අර්ථය. මොකද ජයන්ති ත්‍රිපිටකය තුළ යෙදෙන එක ගොඩක් චට්ට සංගායනා ආයතන ගොඩක් අර්ථවලට වැඩිය සහේතුක සමසාධාරණ බවක් තියෙනවා. චත්ත සංගායනාව ගලේ මෑත කාලේ ඉන්නමයි ඒක පරිගණක ద్వාරයට අරගෙන එනකොට ඒකේ අනුපාත දැන් අපිට ගොඩක් අසු වෙනවා අපි පරිශීලනය කරනකොට ඒක දැනක්. එතකොට මේ චත්ත සංගායනාව තුළ එන වචන තුළ. එතකොට මේ ඒ වැරදුණු තැනක අර්ථයක් අරගන්න ගිය අපිට සමහර විට මුළු ධර්ම මාර්ගයෙන්ම වර්ධින්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අපි කටයුතු කරන්නේ මූලිකම දේ තමයි අවුරුදු 50ක 60ක අපේ ජීවිතයත් එක්ක. අවුරුදු 50ක 60ක අපේ ජීවිතයත් එක්ක කටයුතු කරනකොට අපි බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මයත් එක්ක කතා කරනකොට අපි බොහෝම ප්‍රවේශම් වීතුයි නිර්වාණගාමිනී ප්‍රතිපදාව ගැන වචනයක් කතා කරනකොට ඒක නිසා ඒක අපි අනිවාර්යයෙන්ම ඒක නිවන දක්වා මාර්ගයේ පෙන්වන්න පුළුවන් මට්ටමක් ඇති කරගෙන නිවන දක්වා අපිට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් දැනුමක් ඇති කරගෙන ඕනේ අපි ඒ දේ කතා කරන්නේ. එහෙම නැතුව අපි කතා කරන්න ගියොත් නිවන දක්වා අපිට බෑ නම් ඒක ප්‍රතිපදාව අරගෙන පෙන්වන්න ඒක විතරක් විසහගත දෙයක් වෙන්නේ නැහැ. ඒක ධර්මයට කරන අභ්‍යක්ඛ්‍යායනයක් කියලා කියන්නේ අපි ධර්මයට කරන වරදක් ඒක. ඒක නිසා ඒක මම බරපතල ගණයේ අපසලයක් අපිට රැස් වෙනවා. අපි දැනගෙන කරත් ඒක නොදැන කරත්. ඒක නිසා අද වර්තමානයේ තුල ප්‍රයෝජනේ වරදවා ගන්න දෙයක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන මම මේක මතක් කරන්නේ. එමෝගෙම ජීවිතවලට බොහොම වටිනා දෙයක් නිසා මොකද ධර්මයකට අර්ථ විවරණයක් සපයන්න ගියාට පස්සේ ඒ අර්ථ විවරණේ බුදු අපේ කෞද්ගලික අර්ථකථනයක් වෙලා නැහැ. අපිට ත්‍රිපිටකයේ තුල සාධක සහිතව සාක්ෂි සහිතව අපිට ගෙනල්ලා පෙන්වන්න පුළුවන් අර්ථකථනයක් වෙනුනේ අර්ථකථනය. එතකොට ඒක ත්‍රිපිටකයේ තුල වගේම ධර්මයේ තුල බුදුරජාණන් පරිනිර්වාණ මාර්ගයේදී අපිට මෙන්නුවක් දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍යයට ගලපලා ධර්ම විනයට ගලපලා බලන්න මොකක් අද ධර්ම විනය රාග විනය දුස විනය මොහ විනය මොන ධර්මයන්ටද ගලපා බැලිය යුතු චතුරාර්ය සත්‍ය පටිසම්පාදේ මේ ධර්මයන්ට ගලපලා බලන්න කියලා අපිට දේශනා කළේ මේ ධර්ම විනය පැවැත්ම සඳහා. ඉතින් අපිට බෑ නම් අපි කතා කරන මේ චතුරාර්ය සත්‍යයට ගලපන්න අපිට බෑ නම් අපි කතා කරන මේ පටිච්චසමුප්පාදයට ගලපන්න. එහෙනම් අපි ප්‍රවේශම් වී යුතුයි අපි කතා කරන තැන. පදයක නිරුක්තිය විදාරණ යනවා නම් අපි ව්‍යාකරණයක් දන්නේ නැතුව යෝ නිරුක්තින්න ජානාති ජානාති පිටකත්තයක් පදේ පදේ විකංකීය වනේ අන්ධකජෝ විය කියනවා. යම් කිසි කෙනෙක් පදයක නිරුක්තිය දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන ඉන්නවා. එයා පදයක් ගන්න සංකා කරන වනේ අන්ධකජෝ විය මහා ශක්ති සම්පන්න දෙයක් නමුත් ඒ මේ අතහැර වෙනවා. අන්න ඒ වගේ වෙනවා. ඒක නිසා නිරුක්තියත් අපි දැනගත යුතුයි. ඒ කාරණාව ගැන මේ ප්‍රශ්නය කරපු මහත්මයා හිතලා තියෙන එක ගැන මම ප්‍රශංසා කරනවා. ඒ කියන්නේ එතුමා ඒ සම්බන්ධව ආදානම් ග්‍රාහකයෙකුයි කරුණු හොයපු එකට ටික්ෂන් විභාගලා චත්ත සංගායනාව පාළි උතරයි කියන්නේ චත්ත සංගායනාව පරිශීලනය කරලා ඒ සම්බන්ධව කරුණු හොයපු එක බොහොම වැදගත් පාඩි ටික හරි ඒ විදිහට බලාගන්න බලන එක. ඒ වගේම ඒක බලන්න බලන එක වගේම ධර්මයේ පැත්තෙන් අපිට අර්ථකථනය සපයනකොට එන්න ඕනේ ලොකු විවරණයක් තියෙනවා. උපකාරයක් විදිහට මතක් කරගන්න උපදේශයේ සහ ටිකකරණේ පොත් එක ටිකක් පරිශීලනය කරන්න. කොහොමද මේ ධර්මතාවයන් චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කියන එක. එතනදී පංචනය හා ඒ සෝල්ප සහාරා පංචනය කියන එක තුළ එන්නනවා කොහොමද ගාථාවක් ගත්තා චතුරාර්ය සත්‍යයට ගලපන්නේ කියන එක. එතකොට මෙන්න මේ ටික තුළ උතුමාගේ දෙයක් ගැන විමසීම වටිනවා. ඒ විමසීම තව ටිකක් සාර්ථකව ඍජුව කරගන්න පුළුවන්කම තියෙනවා. අන්නර පිටක උපදේශයේ සහ නිච්චිකරණයේ පොත්තිකේ තියෙන න්‍යාය ටික සහ හාර ටික ඇතුළත් කරගත්තා නම් ඒක නිසා කෙනෙක් මොනවා හරි දෙයක් කියනකොට ඒක ආදානග්‍රාහීව ගන්නේ නැතුව හොඳට විමසලා බලන්න
මේ දේ අරගෙන මම කියන්නේ නැහැ මේකද අරගෙන ආම් කිව්වයි කියලා ඒකාන්ත වශයෙන් මේක මෙහෙම පිළිගන්න කියලා. මේක හිතන්න, මේක හොයන්න, මේක බලන්න ත්‍රිපිටකයෙන් මේක අටුවාව හොයලා අටුවාවෙන් බලන්න. ඊට පස්සේ තව ත්‍රිපිටක තියෙනවා නම් පරිවර්තනවල ඒක ඒවලත් බලන්න. මේක මොකද වේදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක තමන්ගේ ජීවිතයේ කෙලෙස් දුරු කර ගැනීම පැත්තෙන් කොයිතරම් දුරට සාර්ථකද කියලා ඒ සාර්ථක පැත්තත් එක්ක හොයලා බලන්න. අන්න එහෙම වෙනකොට මේ හැම පැත්තම සැසඳෙනවා නම් අපිට
හොඳමයි සාමිනාස බොහොම පිං මම ඒක තව හොයලා බලන්නම් බොහොම පිං සාමිනාස ඒතකොට මේ මම පොඩ්ඩක් ආයිත් අහගෙන ඉන්නයි පොඩ්ඩක් මේ වරදවා වටහාගෙන ඉඳ කියන හින්දා මම ආයිත් කියනවා මේ මෙතන අර මුලින් තිබු අනිච්ච සම්බන්ධව නෙමෙයි මම ප්‍රශ්නේ ඇහුවේ පස්සේ තියෙන අනිච්ච කියලා පස්සේ එක මොකද අර මේ දවස්වල ගොඩක් සාමිනාස කියන්නේ අර මුලින් තියෙන අනිච්ච එකත් නොඉච්ච කියලා බෙදලා ඒ විදිහට කියන හින්දා ඒ ගැන නෙවෙයි ඒ සම්බන්ධව නෙවෙයි කියන එක මම මේ අනිත්‍යයට පොඩ්ඩක් දැනගන්න කියලා පෙරවන් සර්ණ
ඔව් ඒක අර චත්ත සංගායනාවේ තියෙන එක නිසා තමයි මේ මහත්මයාගේ ප්‍රශ්න කළේ ඒක චත්ත සංගායනාවේ ත්‍රිපිටකයේ මේක තියෙනවා මෙන්න මේ අර්ථයේ තියුතුයි කියන එකත් එක්ක එතකොට ඒක සමුත් චත්ත සංගායනාවේ තිබ්බත් ධර්මාත්‍යන්තික ඒක මේ දෙන්න ගලපන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය අරගෙන සතිපට්ඨාන සූත්‍රය අපේ බුද්ධයන් ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨානයයි චත්ත සංගායනාවේ තියෙන සතිපට්ඨානය පොඩ්ඩක් අරගෙන හොඳට කීකොට බලන්න ඕනේ දෙකේ කොයිතරම් වෙනස්කම්ද කියලා. එතකොට මේ ඒ වගේ කාරණා තියෙනවා මොකද අපිට පෙළට අමුතුවෙන් එකතු කරන්න පුළුවන් කාරණා තිබුණේ නැහැ. මේ අපිට ආපු පෙළට එකක් තියෙනවා අපේ මේ අද තියෙන බුද්ධයන් ත්‍රිපිටකය සකස් කරනකොට ඔය පුරුම චත්ත සංගායනාව එතකේම මේ තව පිටිය සංස්කරණය මේ වගේ පොත් රාශියක් මේ නව සංස්කරණයට අතුලත් කරගෙන තමයි මේ සංස්කරණය සිද්ධ කරලා තියෙන බුද්ධජන සංස්කරණය. එතකොට ඒකේදී පොළ පොත් සහ මේ ගොඩාක් දේවල් ප්‍රයෝගික කරගෙන මේ සංස්කරණය සිද්ධ කරනකොට එතනදී වඩාත්ම ගැළපෙන අර්ථකථනය තමයි උතර තියන්නේ මම කියන්නේ පිටිගේ මේකින් පරිවර්තන 100% කොහොම නිවැරදි කියලා මොකද අනුපාඩු සහිත වක්ති දෝෂ ව්‍යාකරණ දෝෂ ආදී තියෙන තැන අපිට මේක උත්තරස් වෙනවා print කරනකොට වගේ ඇති වෙන printing mistake වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් අපි කියනකොට අපිට නොසලකා හැරෙන්නේ නැති. ඒ වගේම මේ වගේ අත්‍යවශ්‍ය තැනක යතුනොත් ඒ වගේ දෙයක් ප්‍රශ්නකාරී තමයි. එතකොට ඒකෙදී අපි අර විදිහට අර්ථයට ගලපලා ඒකේ අර්ථකථනය ගතිය ඒකෙදී කුටි කරනවා ඊට පස්සේ අපි අවධානය යොමු කරලා ඉතිරියක්
ස්වාමීනාද ස්වාමීනාද දැන් අපේ
තවත් නැහැ ඒක ගැටලුවක් නැහැ ඔය අපේ අර කාරණා ටිකක් හැටි සාකච්ඡා කරලා ඉතාලා තියෙනවා. ආ ඒවයි. ඒවයි. තෙරුවන් සරණ සාමෙන්ස අම්මේ අවසරයි අනිත් ප්‍රශ්න නැත්නම් මම තව ප්‍රශ්නයක් අහන්නම් දලුව තමයි ඒකට
කමන්නේද? ආ ප්‍රශ්න ගැට තියෙනවද?
සාමිනවාස දැන් ඔබ වහන්සේ කිව්වේ ඉස්සෙල්ලා මේ ඇතිබව නූපදවන තැනක ඉඳලම බලන්න කිව්වේ අර ඇතිබව උපදවන්නේ නෙවෙයි ඇතිබව නූපදවන තැනක ඉඳලා බලන්න කිව්වේ ඒ සාමිනවහන්සේ ඇතිබව නූපදවන තැනක ඉඳලා බලන්න පුළුවන් සාමිනවහන්ස අඩුගාන සෝවාන් හරි සෝවාන් පස් මේ ඵලයටපත් වෙච්ච කෙනෙක් හරි එතනින් උඩද නැත්නම් සාමිනවාස ඒ ඔබ වහන්සේ කිව්ව අදහස සෝවාන් නොව ඕන කෙනෙක්ටත් ඒ තැන ඉඳගෙන බලන්න පුළුවන්ද
කියන්න පුළුවන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න සුවාන් සුවානාති මාර්ගඵලයකට ප්‍රතිපදිත සම්බන්ධ පුද්ගලයාට තමයි. නමුත් සුවාන් වෙන්න අවශ්‍ය සුවාන් වෙන්න ඕන කෙනෙක් කරන්නේ පංචපාදානස්කන්ධයේ විදිය දයවට නිකුවා වගේ එයාටත් කරන්න තියෙන්නේ ඇතිබව නූපදවන ප්‍රතිපදාව තුළ හික්මෙන එකයි. එතකොට එයාට හික්මෙන්න වෙන්නේ හැබැයි දෙවෙනි පාර. ඇතිබවට හම්බ වුණාට ඇතිබවට හම්බුණු සිද්ධියේ යථාර්ථය දැකලා ඇතිබවට හම්බ වෙන්නේ නැති තැනට ඒක වඩලා ඒ වෙලාවේ ඒ දැනට ඇත්ත දෙක වාසය කරන්න යාට සිද්ධ වෙනවා ඒ තුලයි යාට ඇති බව නූපදෙන බවට අරගන්න සිද්ධ වෙනවා.
හොඳයි ස්වාමීනාන්ද මේ එකටම පොඩ්ඩක් සම්බන්ධද දන්නේ නැහැ මම තව ප්‍රශ්නයක් අහන්න ස්වාමීනාන්ද මේ දැන් එළියේ අපිට දැන් දකින්න දෙයක් රූප සංඥා මේ රූපයක් මේ වර්ණ රූපයක් පමණයි ඒ වගේ ඇහෙන දෙයක් ශබ්ද රූපයක් පමණයි ඉන්නේ ස්වාමින්වහන්සේ එතකොට කියලානේ අපි ඉස්ස වෙන්නේ එතකොට ස්වාමින්වහන්ස දැන් සමහර අය ඒක විග්‍රහ කරනකොට ඒ කියන්නේ එතකොට එළියේ කිසිම දෙයක් නැති වගේ අදහසකිනුත් විග්‍රහ කරනවා එනවා එතකොට ස්වාමින්වහන්ස දැන් තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ ධර්ම දේශනා කරනකුණත් ඒ උන්වහන්සේගේ ඒ ශබ්දයෙන් ඒ අර්ථයක් ගන්න එකක් අපි බාහිර දෙයක්කින් නේ පටන් ගන්න ස්වාමින්වහන්ස එතකොට ඒක කොහොමද විග්‍රහ කරන්න පුළුවන්
ඒක මාත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා නිසය තණ්හා පහතපත් තණ්හා වැසුරු කරගෙන තණ්හාව දුරු කරගත යුතුයි කියලා එතකොට අපිට තණ්හාව වැසුරු කරගෙන වෙනවා තණ්හාව දුරු කරගන්න එතකොට අපිට ඉස්සෙල්ලම විදර්ශනා කරන්න සද්ද රූපේ කියලා කොටස් දැන් තියෙනකොට ඉස්සෙල්ලම කහට බලන ටික විදර්ශනා කරන්න කියලා හරියන්නේ නැහැ අපිට දර්ශනා කරන්න ඊට වැඩි ආශ්‍රෝප උපදවන කෙලෙස් උපදවන දේවල් ගොඩාක් තියෙන නිසා බණ විදර්ශනා කරත් කමක් නැහැ සත්‍ය අහගෙන ඉන්නකොට ඒක තමන් තුළ දකින්න දර්ශනයේදී අපි කතා කරන්නේ ධර්ම තුළ ඒ තමන් තුළ ඒ දර්ශනය ඇති කරගන්න උත්සාහවත් කරනාම ඒක ප්‍රමාණවත් වෙනවා ඊට පස්සේ අපිට මේ උපදවන දර්ශනය තමන් තුළ ඇති කරගත යුතුයි කියලා පෙන්වන දර්ශනය. එතකොට මේ තණ්හාව ඇසුරු කරගෙනම තමයි අපිට තණ්හාව කියන්නේ රූපේ සත්‍ය හම්බෙන හැමතැනකදීම අපිට නිකාන්තන සත්‍යයක්ව බැස ගන්නකොට නිකාන්තික්ෂණේ තණ්හාව තියෙන්නේ. ඒ තණ්හාව ඇසුරු කරගෙනම වෙනවා අපිට කරගත්ත කෙනාට මිදෙන්න මාර්ගය වෙන්නේ ඒක යෝනිසෝ මනසික කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණී කියලා. මේක ඉස්සහල දැනගෙන ඉන්න වෙනවා. අපිට මේ විදියට හිතන මේ කාරණාව ප්‍රඥාවේ වැඩි වීම පිණිස පවතින දෙයක්. එතකොට විදර්ශනා කළ යුත්තේ ධර්මයේ නෙමෙයි සද්ද රූපයේ කියන තැන. එතකොට සද්ද රූපයේ තුල ධර්මයේ දකින්න එපා ධර්මයේ තුල සද්ද දකින්න එපා. එතකොට ඒක මම හිතන්නේ නිරාකරණය වෙනවා. කොහොමත් අපිට බණ අහනකොට සහ අනිත් හැමතැනකදීම අපිට සිද්ධ වෙන දේ තමයි තණ්හා නිසයි තණ්හා පහතප්ප කියන කාරණා දෙකකින් කරන් ඉන්නේ.
හොඳයි ස්වාමීනි. එතකොට ඒ අර බාහිර ඒ ආපු ශබ්දය කියන එක ඒක උදව් වුණානේ තණ්හාවෙන් හෝ මොන විදියකින් හෝ මේක මේ මෙතනින් එහාට යන්න. එතකොට ස්වාමීනාංශ ඒ බාහිරව කනහම්මුවට ආපු දෙයින් ඒක ඒක නිමිත්තක් වුණා නේද ඇතුලේ මේ ඉතුරු ටික කරගන්න. එතකොට අතට බාහිරින් අපි මේ ප්‍රොසස් එකට මේ කාර්ය ක්‍රියාවලියට යමක් බාහිරින් හේතුවක් වුණා නේද මේ බාහිර ශබ්දය කියන එක.
බාහිර සත්‍ය කියන එක අනිවාර්යයෙන්ම හේතුවක් වුණා අපි තුල සංකාර නිමිත්තක් ගොඩනගා ගන්න අධර්මයක් රැස් කරගත්තා වෙනවා. එතකොට රැස් කරගත්ත දේ ඕනේ ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කිරීම තුළ එතනද ඇත්ත දකින්න. ඒක නිසායි පටිච්ච සම්පදාය 77 ආකාරයකට පෙන්වන්න පුළුවන් තීට පටිච්ච සම්පන්න වූ යම් ධර්මතාවයක් තියෙනවා මේකද පටිච්ච සම්පන්නයි කියලා. ලෝකෝත්තර දර්ශනය කියලා යමක් තියෙනවා නම් ඒකද ස්කන්ධ ටිකකින් ප්‍රකට වෙනවා. හැබැයි ස්කන්ධ ටික නිවන නෙමෙයි. ස්කන්ධ ටික නිසා නිවන ප්‍රකට වෙනවා නමුත් ස්කන්ධ ටික නිවන නෙමෙයි. ඒ ස්කන්ධ ටිකේද අනිත්‍ය සාක්ෂාත් කරන නිසා ඒ ස්කන්ධ ටිකද නිත්‍ය විදියට හම්බෙන්නේ නැහැ. ඒක නිසායි සබ්බේ ධර්මා අනත්තා කියලා පෙන්නේ. එතකොට හැම වෙලාවකදීම බණ ටික අහනවා කියන තැනත් රැස් කරගෙන තියෙනවා මේ ධර්මයේ කියන තැන රැස් කරගෙන තියෙනවා. නමුත් මේ රැස් කරගෙන තියෙන තැන හැම වෙලාවකදීම සද්ද රූපයේ පිරිසිදු දකින්නවා නම් යම් තැනක ඒ ටිකත් එක්කමයි අස් වෙන්නේ ඒ ටිකත් එක්කමයි පිරිසිදු දකින්නේ. එතකොට එයාට අහන්න බණක් හම්බෙන්නේ නැති වෙයි ආයි.
බොම්බින් සාන්නස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
කතා කරන්නේ
තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට මේ පංච උපාදාන ස්කන්ධ සම්බන්ධ මේ කාරණාවක් දැනගන්න. මනෝපටිච්ච ධම්මේච්ච පච්චේ මනෝ විඥානං කියන තැන ඒ මනස පංච උපාදාන ස්කන්ධේ හටගන්න තැන ස්වාමීන් වහන්සේ අපි රූප උපාදාන ස්කන්ධේ හැටියට අපි ඒ රූපය කොහොමද මේ පිරිසිද දකින්න මට්ටම ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒක මානසික මට්ටමක්ද නැත්නම් කොහොමද කියන එක චුට්ටක් විස්තර පැහැදිලි කරන්න.
එතකොට මනෝ විඥානය තුල හදාගන්න මට්ටමක් කියලා කියන්නේ අද විග්‍රහ කරන්න හදන මේ ලොකු පත්තක තන තුරට නම් ඔච්චර සහිතුකද කියන්නේ නැහැ මම. විමසන්නේ කාරණාව. උපාදානයේ ඇති වෙන්නේ කොහෙද? වෙලාවකදීම සංහාමාන දික්ටි වශයෙන් ඇති වෙන උපාදානයේ ඇති වෙන්නේ තමන්ගේ මනස තුළමයි. එතකොට මේ උපාදාන වශයෙන් හැම වෙලාවකදීම උපාදාන ස්කන්ධයක් වෙන්නේ රූපේ කියන තැන උපාදානයේ රූපේ යෙදුනොත් එහෙම අපිට කියන්න වෙනවා රූපේ කියන එක චිත්ත සංසත්ත ධර්මයක් කියලා. චිත්ත විසංසත්තයි හැමයි රූපේ චිත්ත සංසත්තයි රූපේ කොහිතේ යෙදෙන නැත්නම් හිත රූපේ යෙදෙන කියන වෙනවා. ඒක නිසා රූප උපාදාන ස්කන්ධයයි කියලා කතා කරනකොට හැම වෙලාවකදීම කතා කරන්න වෙන්නේ රූපේ කියන ධර්මතාවයේ ඇති තැනක රූප උපාදාන ස්කන්ධය හැම වෙලාවකදීම මනෝවිඥානී පුරු සකස් කරන දෙයක්. එතකොට මනස තුළමයි රූප උපාදාන ස්කන්ධය සකස් කරගන්නේ රූපේ ඇති බවට හදාගන්න රූපේ ඇති බවට මෙනෙහි කරන ඒ ධර්මතාවයම අපිට රූප උපාදාන ස්කන්ධය රැස් කරලා දීලා උපජීවිත කීක. එතනින් තමයි අපිට ඒක විවරණය කරගන්න වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ අනිත් ආයතන ඇස කන නාසය දිව කියන ඒ ඔස්සේ ස්වාමීන් වහන්සේ අපිට මේ සංඥා මට්ටමින්මද රූප උපාදාන ස්කන්ධය අසුර වෙන්නේ?
රූප උපාදාන ස්කන්ධේ මනෝ විඥානයේ තුර හදා ගන්න මට්ටමින්මයි අපිට වෙලාවකදී ඇස මෙල්ලේ.
අපිට
රූපේ අසුර වෙනවා තැන කියපුවහම මාත් රූපේ කියලා ගන්නෙම ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහටම අසුර වෙන්නේ රූපේ මේ ආයතන පහෙන් ගන්න ධර්මතාවයක් රූපේමයි. එතකොට රූපේ ඇති තැනක අපිට කොයි වෙලාවකවත් රූපේ ගැටෙන මොහොත ප්‍රකට නැහැ. රූපේ ගැටෙන මොහොත අපි දන්නේ නැහැ. අපි දන්නේ අපිට දැනුම තියෙන රූපේ මනසින් දැනගත්ත රූපේ මනසින් මෙහෙයින් කරපු මට්ටම උපාදානස්කන්ධ මට්ටම කියලා කියන්නේ ඒකයි. එතකොට රූප උපාදානස්කන්ධ මට්ටමෙනුයි අපිට ප්‍රකට. අපිට පුද්ගලයමයි පේන්නේ කියලා කිව්වේ මේ චිත්තට පෙනෙන මට්ටම හිතෙන් දැනගන්න මට්ටම පුද්ගල භාවය තුළම. එතකොට අපිට ඒ පුද්ගල බවම පෙනෙන එකයි උපාදානස්කන්ධය කියලා කියන්නේ. පුද්ගල බව පෙනෙන්නේ හැබැයි අනාත්ම සංඥාව දැනගෙන දැනගත්ත දෙයක හිතලා හිතන දේ දැනගන්න තැන මේ පුද්ගල බව ඇති වෙන්නේ. එතකොට ඒ මට්ටමිනුයි අපිට රූපස්කන්ධයේ රූප උපාදානස්කන්ධය පණවන්න සිද්ධ වෙන්නේ. රූපස්කන්ධය විස්තර කරනකොට අපිට චත්තාරෝච මහා භූතා චත්තාරෝච මහා භූතා උපාදාය රූපක් කියලා විස්තර කරන්නේ. උපාදානස්කන්ධය කියන තැනට හැම වෙලාවකදීම චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතාණං උපාදාය රූපක් වන තැනක අපිට හිතේ ඇති කරගන්න අර උපාදාන වශයෙන් අල්ලගන්න ඒ රූපේ ගැන අපිට කතා කරන්න. එතකොට හිතයි ඒ උපාදාන වශයෙන් රූපය අල්ලගන්නවා කියන තැන යථාර්ථ වශයෙන් භූතේ කියන තැන තියෙන රූපස්කන්ධේ භූතේ තැන තියෙන රූපස්කන්ධේ ඉතුරු නැතුවම නිරුද්ධයි.
පැහැදිලි සානස. සානස තව පොඩි කාරණාවක් දැනගන්න ඕනේ මේ ප්‍රසාද රූප සම්බන්ධව. අපි දැන් ප්‍රසාද රූප හයක් ගණගෙන තියෙනවා සන්නස. ඒකේ චක්කු ප්‍රසාදේ සන්නස අපේ ගත්තාම අපිට ඇස් දෙකක් තියෙනවා සන්නස. ඇස් දෙකට ස්වාමීන් වහන්සේ ප්‍රසාද දෙකක් පිළිතරවනේ. ඒක සන්නස ওই ප්‍රසාද දෙකේ සන්නස විඥාන එකම විඥානයේ පිහිටීමක් මේ ඇතිවීමක්ද ස්වාමීන් වහන්සේ තියෙන. ඒක ක්‍රියාකාරීත්වය මොන වගේ සන්නස? දැන් කන් දෙකට බැලුවොත් කන් දෙකෙත් ප්‍රසාද දෙකක් පිහිටිනවා කියලා තියෙනවා සන්නස. ඒක කොහොම ස්වාමීන් වහන්සේ වෙන්නේ?
ඒකේ මාත්‍රය අපිට මේ එකපාර ඇති වෙනකොට හැම වෙලාවකදීම ඕකේ තියෙන වේගවත් බව නිසා අපිට ප්‍රකට වෙන්නේ නැහැ. මේ එක ප්‍රසාදයක් තමයි ඕකේදී අපිට හැම වෙලාවකදීම ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රසාදයාගේ බිඳීම් වශයෙන් අපිට මේ චක්කු ප්‍රසාදය තුළ ඇති වෙන ධර්මතාවයේ ඇහි චක්කු ප්‍රසාදයේ බිඳෙනකොට අපිට එක චක්කු ප්‍රසාදය කියන ඒ කියන්නේ දෙකම ගත්තත් ස්පර්ශය කියන තැනදි මහත්ය තින්නා සංගති පස්සෝ කියන තැනින් එකම කාරණාවක් උපයෝගී කරගෙන තමයි අපිට ඒක ප්‍රකට වෙන්නේ. එතකොට අපි මේ ගත්තොත් එහෙම එක ඇහැක් වැහුවොත් අනිත් ඇහැ අරගෙන හිටියොත් ඒ පේන දර්ශනයයි. එතකොට එක ඇහැක් වාගෙට පේන කෙනෙක් සහ අනිත් ඇහැ හොඳට පේන කෙනෙක්ගේ දර්ශනය ගත්තොත් එහෙම නැත්නම් හැම වෙලාවකදීම අපි ගත්තොත් කෙනෙකුට එක ඇහැක් වහලා බලන්න. එතකොට එක ඇහැක් වහනකොට එක ඇහි අපිට දකුණු අත පැත්තේ මේ ඇහි වම් අත පැත්ත කියලා වරක් ඒ වගේම වම් ඇහි කපුණු ඇත්ත පැත්තේ කෙලවරක් කියන මේකේ නාභිගත වෙන නාභිය නැතිනම් මේ මැද වෙලාවකදීම අපිට එකෙල්ල ප්‍රකට වෙන ටික. එතකොට මේ දෙකේ මේකට අපිට ගොඩක් වෙලාවට මේ ප්‍රසාද දෙකම දෙකෙන්ම චක්කු ප්‍රසාද කියන දෙකේම වේදනාව වශයෙන් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම එකක් වශයෙන් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒක නිසා අපිට ඒකාන්ත වශයෙන් කියන්න බැහැ. මේ හැම වෙලාවකදීම දෙකයි හැම වෙලාවකදීම එකයි කියන එක වෙන වෙනමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ.
සනස එතකොට සෝතේ කියන එකටත් ඒ විදිහටම තමයි ගන්න තියෙන්නේ සනස.
සෝතේ කියන එකටත් ඒ විදිහට
තමයි. පැහැදිලි සනස තේරුවා සර්ණයි. සර්ණයි මේ කෙටි ප්‍රශ්න කහන්න අවසර සනස සමිනාස දැන් අර කෝමා තත්ත්වයේ රෝගියෙකුගේ සමිනාස සාමාන්‍යයෙන් අසකන නාසය දිවකය කියන ඒ තුනම අක්‍රිය මේ හත් පහම අක්‍රිය වෙලානේ තියෙන සනස. එතකොට සනස ඒ වගේ රෝගියෙකුගේ සාමාන්‍යයෙන් තියෙන මනෝවිඤ්ඤාණ මට්ටමක් වගේද නැත්නම් සනස ආංග මට්ටමක වගේද?
තමයි උපජිත මනෝවිඤ්ඤාණ කියන මට්ටමේ මේ මනස ධම්මායතනය තරමේ එයා උපපත පාස්තේක ධම්මායතනේ පරියාපන්නව එයා කටයුතු කරන්නේ. එතකොට එයාට මේ ඒ ආයතනේ මන ආයතනේ වැඩ කරනවා. ඒ වගේම කය ප්‍රතිපදවත් මහත්තයා දැන් කාය සංස්කාරයේ කියන පවත් කාය විඤ්ඤාති නැති වුණාට කාය විඤ්ඤාති රූප නැහැ නම් කාය සංඛාරයට පවත්තර
පුළුවන්. ඔව් පැහැදිලි සනස. ඒ කියන්නේ සනස දැන් සාමාන්‍ය කෙනෙකු තද නින්දක ඉන්න අවස්ථාවකදීත් අපි බොහෝ දුරට අහලා තියෙන්නේ භවංග මට්ටමක් කියලානේ. එහෙම නැතුව සනස ඒකත් මනෝමඤ්ඤාන මට්ටමකින්ම තමයි තියෙන්නේ සනස. නින්ද කියනක තද නින්ද.
ඉතින් ඒ විදිහ තමයි වෙන්නේ අපිට අර එක එක ටිකටම මේ පවාංග මට්ටම තුල පැරැත්ලා ඉන්නවා කියන දේ වෙන්නේ නැහැ. අපිට හැම වෙලාවකදීම හිත කියන දේ මහත් එක තැනක තියෙන්නේ නැහැ. අරමුණු නැවත නැවත සම්මරමර උපද්දවනක තියෙන නිසා. ඒක නිසා අපි නැවත නැවත හිතෙන් අරමුණක් උපද්දවන උපද්ද අරමුණට හිතලා ඒකට මේ විදිහට හිතෙම හිතෙම මේ ක්‍රියාවලිය ටිකටම කරගෙන යනවා.
බොහොම පිංසනස දරවසමයි
එන කල්පනා කරගන්න හැවදේලා මත්තම් සිටි සද්ධර්ම ශ්‍රවණය කරගෙන බොහොම වටිනා කුසල ධර්ම රාශිය හැවදේනාම තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්ම අපිට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්යය සේට ඒ වගේම අවසරයි මාකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ අපේ රාහුල ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා දෙනමට මේ සීරු කුසල ශක්තිය හේතු වාසනා වීමෙන්
නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා ස්වාමීන් වහන්සේලා දෙන්නන් වහන්සේට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාර්මිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්පනා කරගන්න මේ හැම දිනාටම හැම දිනාගෙම ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියනොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. මේ හැම දිනා නමින්ම මේ පරිලෝකීය යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාත් මේ පින තමන් කළ පිනත් මේ සතුටින් සාධුනාදී අනුමෝදන් වෙත්වා. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලිතය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සංකේත. මේ පින් සෑම සියලු දෙනාටමත් මේ යෝනිසෝ මනසිකාරයේ මේ සද්ධර්ම ශ්‍රවණය ගෝරකටු භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් මෙත්වා කියලා සාක්ෂාත් කරනවා. විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටි ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අර්ථෝ නිබ්බාන සම්පත්ති මිදාතේ සම්චතු.
Sadhu, 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 sadhu.
Sadhu.